සමුතුම තෙරුවන් සරණයි. අද වසර 2020 ජූලි මාසයේ 18 වෙනි සෙනසුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් හවස 3:30 පටන් ගන්න ධර්ම සාකච්ඡාවටයි මේ හැමෝම එක්විසිටින්නේ. අද මෙහි පැමිණ සිටින අපගේ කල්යාණ මිත්‍ර මහාචාර්ය රවි කොග්ගරගේ මහතාව සාමුද්‍ර සිසත ධර්ම ප්‍රචාරක ආයතනය වෙනුවෙන් හා මෙහි රැස්වී සිටින සියලු දෙනා වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ධර්ම මහත්මයාණෙනි, අප වෙනුවෙන් අදට නියමිත තථාගත ධර්ම දේශනාවෙන් විදක් මුතු කර ඒ අනුව ධර්ම සාකච්ඡාවක් මෙහෙවනමෙන් මේ හැම දෙනා වෙනුවෙන්ම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනු තෙරුවන් සරණයි.
අච්චනීය සූත්‍රය, අපි ආහාර සූත්‍රය කතා කළා. ඊළඟට අච්චනීය සූත්‍රය අපි කතා කරගෙන ආවා ආහාර පරිහායින්. ඒ කියන්නේ සතර ආහාරය කියලා ආහාර සූත්‍රයේ තිබුණේ මේ සත්‍යය, උපන් සත්‍යයට අනුග්‍රහ පිණිස, නූපන් සත්‍ය උපන් සත්‍යයේ පැවැත්ම පිණිස, නූපන් සත්‍යයට අනුග්‍රහ පිණිස තමයි මේ ආහාර තියෙන්නේ. ඒකට ආහාර ජාති හතරයි. කබලින්ක ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. එතකොට එතෙන්දී අපිට හුඟක් වෙලාවට අහන්න ලැබිලා තියෙන්නේ කබලින්ක ආහාර කියලා, මේ කැපලින් කරලා කන ආහාර කියලා. හැබැයි අපි සූත්‍රෙදී දැක්කා එහෙම කතාවක් නෙමෙයි මේ කබලින්ක ආහාර කියන්නේ. මොකද අපි දැන් බැලුවොත් අපිට ආහාර කියලා හිතන්නේ අපිට කන්න තියෙන දේවල් ආහාර කියලා. එහෙම ගත්තොත් සත්‍යයත් පහළ වෙලා ආහාරයත් පහළ වෙලා ඒකට ලෝකෙට අයිති කතාවක් කියන්නේ. ඊළාට ඒ සූත්‍රෙම තියෙනවා ආහාරය නිදානය, සමුදේ මොකද්ද? සංහාව. ඉතින් අපි ලෝකෙට අයිති පැත්තෙන් ගත්තොත් ආහාර තිබුණත් නේ අපේ සංහාව ඇති කරගන්නේ. ඒකට ඒ අර්ථයේ එහෙමම අනිත් පැත්ත තමයි බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන්නේ. සංහාව නිසයි ආහාර. සතර ආහාරය කියනකොට මේ සංහාව නිසා ආහාරය කියන අර්ථයක් බුදුහාමුදුරුවෝ පෙන්වනවා නිසා ආහාරය නිසා සංහාවක් ගැන නෙවෙයි කියන්නේ. එහෙනම් අපි හිතන ආහාරය කියන එක නෙවෙයි. අපි හිතන ආහාරය බැලුවහම අපිට ආහාරයක් තිබුණොත් නේ සංහාව ඇති වෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සංහාව නිසායි ආහාර උපදින්නේ කියලා. එතන එක ගැඹුරින් විමසන්නවන තැන. ඒකම අපි බලාගෙන ආවා. ඊළඟට කඥණීය සූත්‍රේ මම අහපු පොඩ්ඩක් මුලින්දලා කියන්න ගන්නම්. ඒකේ සිංහලෙන් කියන්නේ, මහණෙනි, පෙරවිසු උත්පත්ති පිළිවෙල සිහි කරන්නා වූ යම් කිසි ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ නොයෙක් පෙරවිසු උත්පත්ති පිළිවෙල සිහි කරද්දී ඒ සියලු දෙනා උපාදාන ස්කන්ධ පස හෝ එයින් එක්තරා ස්කන්ධයක් සිහි කරා. අන බලන්න, දැන් පෙර ජීවිත බලන්න පුළුවන්කම ගත්තොත් යම්කිසි කෙනෙක්, එතකොට අන්න මේ මගේ පෙර ජීවිතේ කියලා දකිනවනේ, නැත්නම් සිහි කරනවනේ. ඒ සිහි කිරීමේදී බුදුරජාණන් වහන්සේ පෙන්නවා මොකද්ද මම කියලා සිහි කරන්නේ. පංච උපාදාන ස්කන්ධය හරි ඒ වගේ එක ස්කන්ධයක්. දැන් එක ස්කන්ධය අපි නිකන් හිතමුකෝ රූපය කියලා. එතකොට මොන දැන් මිනිස්සෙක් හරි සත්වෙක් හරි කියලා පෙර ජීවිතේ දැක්කොත් මේ සිහි කරන්නේ මොකද්ද? රූපය. මේ මම කියලා. එහෙම නැත්නම් මේ උපාදාන ස්කන්ධ පහ මොනවාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය පටන් ගන්නේ අන්න ඔතන. ඒක කවුරු හරි පෙරවිසු උත්පත්ති පිළිවෙල සිහි කරන්නා වූ සමනෙක්කෝ බ්‍රාහ්මණෙක්කෝ ඒ සිහි කරන්නේ මොකද්ද? උපාදානස්කන්ධ පහ හෝ එයින් එක්තරා ස්කන්ධ තමයි සිහි කරන්නේ. ඒක කියනවා මහණෙනි, සීත කාලයේහි මම මේ බඳු රූප ඇත්තෙක් වීමි. සිහි කරන තැනැත්තේ මොකද්ද මේ සිහි කරන්නේ? රූපයම සිහි කරයි. ඒක මම අන්නදී ජීවිතයේදී මෙන්න මේ රූපයක් ඇති කෙනෙක් හිටියා කියලා අපද සිහි කරන්නේ රූපයම සිහි කරන්නේ. එහෙම නැත්නම් අතීත කාලයේ මේ බඳු වේදනාවක් ඇති වුණා කියලා සිහි කරන්නේ මොකද? මොකද්ද එයා වේද? සිහි කරන්නේ වේදනාව. එහෙම නැත්නම් අතීත කාලයේ මේ බඳු සංඥාවක් ඇති වුණා කියලා සිහි කරන්නේ සංඥාවම සිහි කරන්නේ. අතීත කාලයේ මෙවැනි සංස්කාර ඇත්තේ කීමේ මහණෙනි මෙසේ පෝෂේ කරන තැනදී සංස්කාරයන්ම තියෙනවා. අතීත කාලයේ මෙවැනි විඥාන ඇත්තේ කීමේ මහණෙනි මෙසේ පෝෂේ කරන තැනදී විඥාණයම තියෙනවා. මෙතනදී ආයේ පේනවා අර ඉස්සෙල්ලා කියපු කතාව. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය හෝ ඒ වයින් එකක් තමයි මේ තමන්ගේ පෙර ජීවිතේ කියලා සිහි කරන්නේ. ඔන්න ඊළඟට මේ ඒ සාමාන්‍ය කෙනා පෙර ජීවිතේ කියලා සිහි කරන්නේ මොකක්ද කියලා මුලින්ම කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙතන ඉඳලා තමයි අපිට වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දෙන්නවා මහණෙනි රූපය කොමකයි කියන්නේ. ඒකත් පාලියෙන් ගත්තොත් කිංච භික්ඛවේ රූපං වදේක. දැන් අර ඉතරලා රූපය සිහි කරනවා කියවනේ. ඊළඟට අහනවා මොකද්ද මේ රූපය කියලා විවහාර කරන්නේ. කිංච භික්ඛවේ රූපං වදේක. දැන් ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ අර්ථය දෙනවා. දැන් ඔය රූපය කියලා සිහි කරලා දැන් විවහාර වෙලා තියෙන්නේ මොකද්ද? උප්පතිති කෝ භික්ඛවේ ප්‍රශ්නා රූපංති උච්චති. රූපති කියන එක තමයි මේ රූපය කියලා කියලා තියෙන්නේ. දැන් රූපණය කියන එකට තමයි රූපය කියලා කියලා තියෙන්නේ. මෙතන අඹරට හිතනවා. රූපණය කියන එක තමයි ওই රූපය කියලා අපි බාර ආරම්භුනේ නැත්නම් ව්‍යවහාර කරලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් රූපණය කියන්නේ මොකක්ද කියලා හොයාගන්න වෙනවා එහෙනම්. ඊළඟට කේන රූපති මොන වයින්ද රූපණය වෙන්නේ? එතෙන්දි හොඳට තේරුම් ගන්න ඕනේ. ඔය දැන් මෙතනින් එහාට කියන්නේ රූපය ගැන නෙමෙයි. කේන රූපති. දැන් රූපණය කියන අදහස තේරුම් ගන්න මොන වයින්ද රූපණය වෙන්නේ කියන කතාව තමයි ඊළඟට මේ පෙන්නන්නේ. කේන රූපති කියල. ඒක මෙතනින් එහාට කියන ටික රූපය කියලා ගන්න හොඳ නැහැ. මොන වයින්ද රූපණය වෙන්නේ කියන උපමා ටිකක් දෙනවා. මනාවේ උදාහරණ ටික. සීතේනපි රුප්පති. සීතේන රුප්පණය. උන්හේනපි රුප්පති. උෂ්ණේන රුප්පණය. දිගච්ඡායපි රුප්පති. බඩගින්නෙන් රුප්පණය. විපාසායපි රුප්පති. විපාසාවෙන් රුප්පණය. දන්ත මතක වාත. එතනින් නැති මදුරු වායු ධන්ස මකස වාතාත පසරී සම්පස්සෙන් සමහර විදිහට ධන්ස මකස වාතාත පසරී සම්පස්සන් සම්පස්සේ නැති කියන්නේ නැති මඳුරු වාත කියන්නේ ඊළඟ ඒ වගේ දේවල් ඒ වගේ ස්පර්ශය නිසා සර්ප වගේ ඒ සර්ප ඒ ගොල්ලන්ගේ ස්පර්ශය නිසා දුප්පණය වෙනවා. ආපහු ওই ටික කියලා ආපහු මතක් කරනවා. ඒ ටික නෙමෙයි මේ දුප්පණය කියන්නේ මොකද්ද? උපතීති කෝ භික්ඛවේ තස්මා උපන්ති උච්චති. දැන් ওই ටික ඇහෙනකොටම ඔන්න අපි දන්න අදහස ඔකට දාගන්නවා. ඒක තමයි මේ ලෝකෙට ඇවිත් අදහස්. අපිට තේරෙන විදිහට නෑ ලෝකෙට ඇවිත්. අපි දැක්ක වෙන්න ඕනේ එතනින් කොහොමද මේ ලෝකෝත්තර දර්ශනයට යන්නේ කියන එක. දැන් එතනින් ওই සීත උෂ්ණවලින් උත්පණය වෙනවා. නා බඩගින්නෙන් විපාකාවෙන් උත්පණය වෙනවා. නැති මදුරු සර්ප වගේ වයින් උත්පණය වෙනවා කියනකොටම අපිට දැන් ඔළුවට ඉන්නේ අපේ ශරීරය, අපේ කය. හරි. මේ වයින් උත්පණය වෙන එකට නෙමෙයි රූපීති කියන්නේ. මොකටද තේරුම් ගන්න? මේක කියන්නේ තේන රූපති. මායින්ද රූපණය. ඉතින් මොස්නේ මොකද බඩගින්නේ වගේ වයින් උත්පණය වෙනවා. අපි මේක ශරීරය කියන එක ඔළුවට දාගෙන හිතුවත් තමයි ආමේ කියන්නේ ශරීරය ගැන කියන්නේ පිටින්. ඉතින් මේ විදිහට කියලා අන්තිමකක් තියෙනවානේ දැන් විදිහට යනවා අපි. උපපීති කෝබික්ක වේ ප්‍රශ්නා රූපං කිච්ච. මේ විපණේ නේන ස්වභාවයයි රූපය කියලා කියන්නේ. දැන් මෙන්න මේක මම හිතන්න කිව්වා අපේ අර උපමාවට දාලා ඉතින් ඒක රවටෙන එක. රවටෙන එක කියන්නේ බල්ලෙක් වතුරට එබුණහම බල්ලෙක්ගේ රූපයක් තියනවා කියලා හිතනවනේ. දැන් බල්ලා වතුරට එබුණහම උදේ මානසිකත්වෙට වතුරේ බල්ලෙක්ගේ ශරීරයක් තියනවා කියලා හිතනවා. මොන අපෙන්ද දාන්න මේ අදහස දැන්. උප්පණය. දැන් එයාට රූපයක් තියෙනවා. එයාට රූපයක් තිබුණාද එයා රූපයක් තියනවා කියලා විශ්වාස කරාට ඇත්තටම වතුරේ බල්ලෙක්ගේ රූපයක් තියනවාද? දැන් අපි දන්නවා එහෙම එකක් ඉපදිලාවක් නැහැ කියලා. එහෙමනම් එයා කිව්වොත් ඔය වතුරේ ඉන්න බල්ලගේ ශරීරය තමයි රූපය කියලා එක හරිද? මෙතන උලාවෙන් කියන කතාව. එයා රූපය කියලා බාරගත්තේ ඒක තමයි. ඒනාට එතන ඇත්තටම රූපයක් තිබුණා නෙමෙයි. රූපයක් ඇති බවට රුප්පණයක් තියෙනවා. මොනවද මේ අදහස තියෙන්නේ? රූපයක් බවට රුප්පණය. ඒකට මේ රුප්පණය කියන අදහස අපි දන්න රූපෙට සතර මහා ධාතුවට ගන්න එක නෙමෙයි අපි කරන්නේ. මේක ලෝකෝත්තර අදහස දකින්න. මේ රුප්පණය කියන්නේ මොකක්ද? බල්ලගේ මානසිකත්වයක රූපයක්ම කියලා හිතුණාට එතන තියෙන්නේ රූපණයක්. අපි පැහැදිලිව ගන්න රූපයක් නැහැ කියලා. ඒ රූපණය කියන්නේ තේරුම් ගන්න රූපයක් තියනවා වගේ මතු කරලා දෙන රූපණය. ඒක දැන් තව විදිහට කරත්තොත් දැන් මිරිංගුව තේනකොට අපිට වතුර තියෙන රූපේ රූපණය කරනවා. ඒක වතුර නෙමෙයි මේතන රූපය කියන්නේ උප්පන ස්වභාවය. يعني රූප ස්වභාවය මතු කරලා දෙන ගතියට තමයි උප්පනය කියන අදහස තියෙන්නේ. අපිට ඔක වරදින්නේ රූපයම අපි ගන්න රූපයම රූපණය කියන එක. උදාහරණයක් මේක ලක්ෂණයට පෙන්නනවා දැන්. අතෝ මේක කිව්වොත් චින්ත භික්ඛවේ රූපං වදේත මොනවාකද භික්ෂුනි මේ රූපය කියලා විවහාර කරන්නේ. එතකොට බලන්න දැන් බල්ලා රූපය කියලා විවහාර කරන්නේ අර වතුරේ ඉන්න බල්ලා. එයාගේ නම. බුදුහාමුදුරෝ කියනවා රූපටිතිකෝ භික්ඛවේ තස්මා රූපං කියන්නේ. රූපණයකට තමයි මේ රූපය කියලා විවහාර කරලා තියෙන්නේ. එක තේරුම් ගන්න දැන්. බල්ලා රූපය කියලා විවහාර කළාට එතන සත්‍ය වශයෙන් රූපයක් හටගෙනවත් නැහැ. හැබැයි උප්පන ස්වභාවය තියෙනවා. අපිට නිරිඟුව පේනකොට සත්‍ය වශයෙන් වතුර කියලා රූපයක් හටගෙනවත් නැහැ. හැබැයි අපි දැන් වතුර කියලා රූපයක් විවහාර කරනකොට එතන රූපණය. උප්පණයට තමයි අපි වතුර කියන එක විවහාර කරලා තියෙන්නේ. නැත්නම් එතන වතුර ඉතිරිවවත් නැහැ. එතකොට මෙන්න මේ රූපණය බලන්න දැන් අර තේන රූපති මොනවයින්ද රූපණය වෙන්නේ කියලා සීතලෙන් රූපණය වෙනවා උෂ්ණයෙන් රූපණය වෙනවා නැති මදුරුවන්ගෙන් රූපණය වෙනවා කොහොමද රූපණය වෙන්නේ? අනලන්ති හිතමු දැන් මේ කතා කර කර ඉන්නකොට අපිට ශරීරය තියනවදවත් කියලා අදහසක් නැහැ. අපි මේ කතා කරන ඒවා අහගෙන ඉන්නවා නිසා. එතකොට ඔන්නෝම ඉන්නකොට එකපාරට රිදීමක් එනවා. මදුරුවෙක් කන. මදුරුවෙක් කාපු ගමන් අපිට ඔන්න ඒ ශරීරයේ තියෙන එක මතු වෙලා එනවා පිළිසන. ඒක බලන්න ඒ රුප්පණයක් නේද උනේ. ශරීරය කියන එක මතු වෙලා එනවා. එතකොට ඒ රුප්පණයක් නේද ආවේ. ඒක තමයි ඒ රුප්පති කියන එක. දැන් බලන්න ඊතලෙන් රුප්පණේ වෙනවා උස්නේ රුප්පණේ වෙනවා දැන් මෙහෙම ඉන්නකොට බඩගින්නක් ආවොත් මොන රුප්පණේ වෙනවා. උදහක් ආවොත් උත්පණය වෙනවා. ඒකෝට මේ බඩ මතක් වෙනවා ශරීරයක් තියෙනවා කියලා මතක් වෙනවා. නැති මදුරු සර්ප ස්පර්ශයක් ආපු ගමන් ඔන්න ශරීරේ මගේ ශරීරේ කියන එක මතුවෙන්නේ එතකොට. එතකන් අපි දන්නේ නැහැ මේ ශරීරයක් තිබුණාදවත් කියලා. එතෙන්දි බලන්න දැන් ඔය අපිට උනේ උත්පණයක් කියන එක අපිට තේින්නේ නැහැ. දැඩිව ඉන්නවා මට තියෙන ශරීරය මේ ශරීරය තියනවා කියන එක. මේ ශරීරය කියන එක අර වතුරේ බල්ලෙක් වගේ රුප්පණයක් කියන අදහස හිතා ගන්න බෑ. හැබැයි බුදුහාමුදුරුවෝ තමයි පෙන්වන්නේ රුප්පණයකට තමයි ඒ රූපය කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ. උප්පතිති කෝ භික්ඛවේ අස්මා රූපංති මුච්ච මේ මං හිතන්නේ දැන් පැහැදිලි ඇති කියලා. ඒකම මේ ධාති පහටම කියන එක බලන්න. ඒකට ඔබ තව තවත් ඔය අදහස් පැහැදිලි වෙනවා. මේකෙන් හැදිලා තියෙන අදහස්. දැන් වේදනාව ගත්තහම කිංච දික්කවේ වේදනං වදේ. මාතද දික්ෂුන් මේ වේදනාව කියලා විපහාර කරන්නේ. ඒකට අපි වේදනාව කියලා හිතන් ඉන්න එකයි බුදුරජාණන් වහන්සේ වේදනාව කියලා පෙන්වන එකයි නේද? බුදුහාමුදුරුව මත කරන අදහස තේරුම් ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. දැන් ඉතින්ලා රූපණයකට අපි රූපය කියලා බාරගත්. දැන් අපේ ශරීරය රූපණය වෙන ස්වභාවයක් තියෙන පිට විශ්නේ නැති නදුනේ. හැබැයි අපි ගන්නේ මේ තියෙන ශරීරයට මොනව හරි වෙනවා කියලා. තියෙන ශරීරය නෙමෙයි. අපි ඒක ඉතින් නොදන්න ගමට ශරීරයක් අනෝගෙන ඒ මේ ශරීරයට වෙන්නේ මොනවද කියන එක තමයි ලෝකෙට ආවේ ස්වභාවය. දැන් මේ පනෝ ගන්න ගතියමයි ශරීරය මතු කරලා දෙන ගතියමයි රුප්පණය කියන්නේ. එතකොට අන්න එහෙම ගති ටිකක් නිසා අවදාවත් මේ අපිට ඇත්ත කියලා කියන්න පුළුවන් සතරමහා ධාතුව කියලා කියන්න පුළුවන් ස්වභාවයක් නේ. රුප්පණ ස්වභාවයක් විතරයි. උපන ස්වභාවයේ නොදන්න කමක් අපි රූපය ඔක හැදිලා තියෙන්නේ මේ වගේ දෙයක් විස්තර කරනවා. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ උපනේකටයි මේ රූපය කියලා විවහාර කරලා තියෙන්නේ. ඒක දකින්න නම් ප්‍රඥාව ඕ. ඒ වගේ දැන් අන්න බුදුහාමුදුරුවෝ පෙන්නවා ඉන්ද පිටේ වේදනං වදේ වේදනාව කියලා කියන්නේ මොකක්ද? හේතේති. මෙන්න මේ විඳින ගතියයි වේදනාව කියලා. හේතේති. කොබිකවේ තස්මා වේදනාව කිච්චේ. දැන් අපිට හිතන වේදනාව කියපු ගමන් මොකක්ද? දැස වේදනාව, දුක් වේදනාව, අදුක්ඛ වේදනාව කි. ඒවට නෙමෙයි බුදුහාමුදුරුවෝ වේදනාව කියන්නේ. හේදේති. මේ විඳින ස්වභාවයක් තියෙනවා ඔන්න ඔබටයි විඳින්නේ කියන එක. ඒකටයි වේදනාව කියලා විපහාර කරන්නේ. ඒක තව ටිකක් තේරුම් කරන්න ඔන්න ප්‍රශ්න කරනවා කිංච වේදේ මනවදනේ විඳින්නේ. මොනවද විඳින්නේ කියන එකයි විඳීම මොකද්ද කියන එකයි දෙක. ඉස්සෙල්ලා විස්තර කරන්නේ වේදනාව කියන එකද විඳින ගැතිය. හේදේ තීති. කොබික්කවේ තථා වේදනා තීති. මේ ඒක තේරුම් කරන්න තමයි ළඟට අහන්නේ කිංච වේදේ තීති. මොනවද වේ විඳින්නේ? මොනවද වේ විඳින්නේ කියන්නේ වේදනාව කියන එක නෙමෙයි. ඒක මොනවද විඳින්නේ කියලා අහන සුඛාන්ති වේදේති දුක්ඛාන්ති වේදේති අදුක්ඛං සුඛාන්ති වේදේති. එතකොට ඒක මොනවද වෙන්නේ කියන්නේ? ඊළඟට ආපහු ඒක මතු කරන්න බුදුරජාණන් වහන්සේ දෙන්නවා. ඒක කියලා නිකන් ඉන්න වේදේති තීතිකෝ භික්ඛවේ සත්තා වේදනා තීච්ඡති. දුක්ඛ දුක්ඛ දුක්ඛම දුක කියලා අපව මතක් කරනවා. වේදේ තීතිනේ විවිධ ස්වභාවයයි වේදනා කියලා විවහාර කරලා තියෙනවා. ඉඳපු දේවල් නෙවෙයි. සම්පත තේරුම් ගන්න. ඒ වගේම දැන් කිංච දික්කේ සංඥම් වදේ. සංඥම් සංඥාව කියලා කියන්නේ මොනවද? සංඥානාති. කියන්නේ සංඥානනය කරන ගතිය. කෝබික්තරේ තස්මා සංඥාති මුත්‍ය කියන්නේ එකටයි සංඥාව කියලා. කියන්නේ සංඥානනය කරන ගතියට තමයි සංඥා කියලා ව්‍යවහාර කරන්නේ. ඒක සංඥාවෙන් දාගත්තු දෙයක් නෙවෙයි. ඒක දෙන්නන්නේ දැන් කිංච සංඥානය. මොනවද ওই සංඥානනය කරන්නේ කිව්වොත් අන්න දෙයක් අහුවෙනවා. සංඥානනය කියන්නේ මොකක්? සංඥානනය කරන්නේ මොනවද කිව්වොත් තවද? මොනවද ওই සංඥානනය කරන්නේ කිව්වොත් නිලම්පි සංඥානය. නිල් පාට කියලා හඳුනගන්න. සංඥානනය කරනවා. කීත පහ පාට කියලා සංඥානනය කරනවා. ලෝහිත සංති සංඥානය. රතු පාට කියලා සංඥානනය කරනවා. ඕදා සංති සංඥානය. සුදු පාට කියලා සංඥානනය කරනවා. ආපහු මතක් කරනවා ඒ පාට ටික නිවේයි සංඥානාති इति කෝවිත්තේ තස්මා සංඥාති මේ සංඥානනය කරන ගැතියට තමයි දික්ෂණි සංඥාව කියලා ව්‍යවහාර කරන්නේ. එතකොට අපි අර අඳුනගත්තු දේ සංඥාව දිය කරමු. මේ දේ අඳුනගන්න ගැතිය තමයි සංඥාව. ඒ වගේම සංඛාරයට ගත්තොත් කිංච වික්කවේ සංඛාරයේ වදේට එතන ඒ විදිහටම තේරුම් ගන්න. සංඛාර කියලා ව්‍යවහාර කරන්නේ මොකටද? සංකතං අධිසංකරොන් කීටි. කෝ වික්කවේ තස්මා සංඛාරාතු විච්ඡ. සංකතං අභිසංකරොන් කීටි කියන එකට තමයි සංඛාර කියලා ව්‍යවහාර කරන්නේ. ඊළඟට ඒක තේරුම් කරන්න තමයි කිංච සංකතං අභිසංකරොන් කීටි. ඒක මොනවද එහෙම? සංකතං අභිසංකරොන් කීටි වෙන්නේ. ඒකේ සංකතං අභිසංකරොන් කීටි කියන ස්වභාවයේ ගතියයි මොනවද එහෙම වෙන්නේ කියන එකයි දෙක. මොනවද කියන එකට උදාහරණ තමයි රූපණ්ඩ උපත්තාය. රූපය රූපය නිමිස. සංකතං අභිසංකරොන්. එහෙනම් දැන් රූපේ රූපයක් නිමිස සකස් වීම සංකතං අභිසංකරොන්. හැබැයි ඒ සකස් වුනේ රූපේ නෙවෙයි. ඒගදී වේදනං වේදනස්සාය සංකතං අභිසංකරොන්. වේදනාව වේදනාව කියන්නේ සකස් වෙන ධාතියට කියනවා. සංකතං අභිසංකරොන් කීටි කියලා. එමාට වේදනාව නෙවෙයි සකස් වෙන වේදනාව නෙවෙයි. ඒ වගේ සංඥා සංඤත්තාය සංකතං අභිසංකරොන් කීටි. සංඥා සංඥාවක් කියන්නේ සංකතං අභිසංකරොන් කීටි කියනවා. ඒකට ඒ අභිසංකරණය වෙන සංඥාව නෙවෙයි යන්නේ ඒ සකස් වෙන අභිසංකරණය වෙන ධාතියට තමයි මංකාරදී. ඒ වගේ සංඛාරයේ සංඛාරත්තාය සංකතං අභිසංකරොන් කීටි. එතකොට සංඛාරයේ සංඛාරයක් නිස සකස් වෙන ගතිය තමයි සංකතං අභිසංකරොන් කීටි. නැත්නම් සංඛාරය. ඊළඟට විඥාන විඥානත්තාය සංකතං අභිසංකරොන් කීටි. එතකොට විඥාන කියන ගතිය විඥානයක් නිස සකස් වෙන විඥාන විඥානත්තාය ඔන්නතන වෙන සංකතං අභිසංකරොන් කීටි කියන එක තමයි සංඛාරා කියලා කියන්නේ. අපෝ ඒක මතක් කරනවා පොදුයි සංකතං අභිසංකරොන් කීටි කෝ වික්කවේ තස්මා සංඛාරාති උච්චති. ඒ වගේම මේ සංඛාරයට එහෙම කිව්වොගේ විඥානයක් තියෙනවා. කිංච වික්කවේ විඥානං වදේත. විඥානය කියලා ව්‍යවහාර කරන මොකක්ද? විඥානාති කෝ වික්කවේ තස්මා විඥානාන්ති උච්චති. විඥානාති කියන එකට තමයි මුලින්ම ඉදියට තමයි විඥානය කියලා ව්‍යවහාර කරන්නේ. ඒක තේරුම් ගන්න දෙන උපමා තමයි කිංච විඥානය. උදාහරණ. භාගණ විඥානණය වෙන්නේ. ඒකට මොනවද විඥානණය වෙන්නේ කියන එක විඥානණය නෙවෙයි. විඥානණය උනේ මොනවද කියනකොට ඒක වැඩක්. මොනවද විඥානණය වෙලා තියෙන්නේ? අම්බිලම්පි විඥානාදී ඇඟුල් කියලා විඥානනය වෙලා. චිත්ත පන්ති විඥානාදී චිත්තයි කියලා විඥානනය වෙලා. ඇඟුලයි චිත්තයි. කටු කාන්ති කටුයි මధుරාන්ති මధుරයි කාරි කාන්ති කහට වගේ නැත්නම් මිශ්‍ර වෙලා අකාරි කාන්ති කියන්නේ මිශ්‍ර නොවිලා කියලා විඥානනය කරනවා ලෝණි කාන්ති ලුණු රහයි කියලා විඥානනය කරනවා අලෝණි කාන්ති ලුණු රස නැහැ කියලා විඥානනය කරනවා ආපහු ඔය ඔය මේ උදාහරණ ටික දෙන ආයෙ මතක් කරනවා ඒ කියපු රසවල් නෙමෙයි විඥානනේ නැත්නම් විඥානය කියන්නේ විඥානාපීතිකෝ භික්ඛවේ තස්මා විඥානං තීච්ඡති විඥානනේ කරන ස්වභාවයයි විඥානය කියලා ව්‍යවහාර කරන්නේ තමයි ඒකක ආයෙ කියාගෙන ගියේ දැන් මොන ඔය අදහස් ටික මතු කරගන්න ඕන මොනවද මේ අපිරූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මේ ඊළඟට බුදුරජාණන් වහන්සේ මොනවද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඒකේ ඇත්ත ස්වභාවය විස්තර කරන්නේ ඒකට රූපය කියන එකට බුදුරජාණන් වහන්සේ දෙන්නේ රූපණි රූපති වේදනාව කියන එකට දෙන්නේ වේදනාතිති ඒකින් විනා ස්වභාවය ඒ වගේ ඒ ඥාති පහකම දීපු ටික තේරුම් ගන්න බලන්න ඕනේ. ඉතින් අපි ඔතනින් ආයේ තව ටිකක් තාකහරි මෙවයි අහන්න දෙයක් තියනා නම් පැහැදිලි නැත්නම් ඒ ප්‍රශ්න කරන්න ටිකක් ඒක පැහැදිලි කරගන්න. පෙරුවන් සරණයි. ටික නැවත නැවත අහනකොට තව තව තහන්ත මේක තේරුම් යනවා තව තව ප්‍රශ්න එනවා නම් ඒවා අහලා විස්තර කරගන්න සාකච්ඡා වෙන තරමට හොඳයි ඔය අදහස කියනවා මේක ආයෙයි ගන්න අපිට ඔය පහේ කියපු ටික පැහැදිලි නම් ඒ සූත්‍රේ ඊළඟට කියන ටිකත් එක්ක කොහොමද මේ අදහස ගැලපෙන්නේ කියන එකට යන්න පුළුවන් මේ ටිකේ මොනවා හරි අහන්න තියෙනවද කාට හරි පෙරුවන් සරණයි
පෙරුවන් සරණයි සර් මේ පොඩ්ඩක් ඔක ආයි තවදුරටත් පැහැදිලි කරගන්න බැයිද අපිට අර බල්ලාගේ උපමාව අරගෙන එතනදී අර රුප්පනේ රුප්පතිටි කියන කතන්දරයත් එක්ක පොඩ්ඩක් ගලපලා කතා කරනොත් එතෙන්දී කොහොමද ඒක රුප්පණයක් වෙන්නේ කියන කතන්දරේ පොඩ්ඩක් පැහැදිලි කරනකොට නම් වටිනවා මට හිතෙන විදිහට පෙරුවන් සරණයි
ඔව් එරුවන් තරන්නේ නම් මේ උපමා වලින් තමයි අපිට ඇත්තටම මේ අදහස මතු කරගන්න පුළුවන්. දැන් මේ උපමාව ගන්නේ අපි දන්නවානේ බල්ලගේ තනිකර තියෙන්නේ රැවටීමක් කියලා. කියන්නේ විද්‍යාව මතමයි තව බල්ලෙක් ඉන්නේ. නැත්නම් බල්ලෙක්ගේ රූපයක් තියනවා. වතුරේ බල්ලෙක්ගේ රූපයක් තියනවා කියන විශ්වාසයක දිහින් තියෙන්නේ. එයාගේ මොඩකම මත නොදන්නකම. ඇත්ත ඇති හැටි නොදන්න කම නැත්නම් යථාභූත ස්වභාවය දන්නේ නැහැ කියන්නේ අවිද්‍යාවනේ. එතකොට මේ අවිද්‍යාව මත රූපයක් ඇත්ත කියලා එයා දැඩිව විශ්වාස කරනවා. නැත්නම් ඒ රූපේ වැටගෙන ඉන්නේ. දැන් බල්ලා වතුරේ බල්ලෙක්ගේ රූපයක් ඇත්ත කියලා වැටගෙන ඉන්නවා. දැඩිව පිළිගෙන ඉන්නවා. හැබැයි අපි එතන ඒ උපමාවේදී අපි යථාභූත ස්වභාවය දන්නා වතුරේ කවදාවත් බල්ලෙක් කියන එකක් ඉපදිලාවක් නැහැ. අපේ භාෂාවෙන් කිව්වොත් නිරෝධ ධර්මය. නිරෝධ ධර්මයක් කියන්නේ හටගෙනවත් නැති ස්වභාවයක්. හටගෙනවත් නැහැ. අනුත්භාව. ඉපදිලාම නැහැ. ඒ උපමයේ ස්වභාවයක් මොහතකට වක්ෂණයකටවත් අතගෙන නැති තැනක තමයි බල්ලා රූපයක් කියලා බාර ගන්න තියෙන්නේ. ඒකට බලන්න එයාගේ ලෝකෙට තියෙන රූපය. එතකොට අපිට පේනවනේ ඒක කවදාවත් හටගත් එකක්වත් තියෙන එකක්වත් නෙමෙයි. මේ මේක මවාගත්තු එකක් කියේ. මතු කරලාගත්තු එකක් කියේ. ඔන්න ඔය මතු කරලා ගන්න ගතියට තමයි රූපණය කියලා කියන්නේ. එතකොට අපිට දෙයක් ඇහැට පේනකොට මම දැන් ඉස්සරහා කම්පියුටරේ තියෙනවා. දැන් අපේ මනසට ඉන්න කම්පියුටරයක් නේද ලියුවත් අහු වෙනවා නේ කියලා රූපමය ස්වභාවයක් අපි බාර ආරම්භ වෙනවා. ඒ බුදුහාමුදුරුවෝ කියනවා ඔය අපි රූපයක් කියලා හිතාගත්තට ඔක රූපණයක්. සත්‍ය රූපණයක් කියන්නේ ඒක තේරුම් ගන්න නම් ඒ රූපේ පටිච්චසමුප්පන්න බව දකින්න ඕන. මේ ඇතිකල්ලි නෙමෙයි. يعني ආයතන මුලාව තියෙනකම ඔක තියෙන්නේ. ආයතන මුලාව යෙදුම් නැත්නම් උපදින්නවත් බැරි උපදිනාවක් නැති අනුපාද ස්වභාවයකට අපි රූපයක් කියලා බාර ගන්න තියෙනවා. ඒ කියන්නේ අපේ ලෝකෙට රූප. නේද බුදුහාමුදුරුවෝ කියන රූපණය. උපති. ඒ උපණයකට තමයි රූපය කියන ව්‍යවහාර කරලා තියෙන්නේ. ඒක අපිට ටිකක් තේරුම් ගන්න අමාරුයි. හැබැයි අපි දැන් අපිට නිර්ගව පේන වෙලාවක නම් දැන් වතුර කියලා රූපය උපණය වෙලා. කියන්නේ වතුර මොහතකටවත් පිහිකන නෙවෙයි ධනස්වාදකය. නිරෝධ ධර්මයක්. උපණයක් නිසා අපිට වතුර කියන ඒ රූපේ මතුවලා තියෙනවා. ඉතින් ඕකම දාගන්න ඔකට තමයි දැන් මේ ප්‍රථම කිව්ව ප්‍රතිගතානේ කායනුපස්සනා කොටස තියෙන්නේ. අපි ඉති අධ්‍යස්තං වා කායිකානුපස්සති විහෙරති කියනකොට රූපේ පිළිසිඳ දකින්න දීපු වැඩ පිළිවෙලනේ. එතකොට මේ කය අපි හිතමු ඉරියාපත වලින් අපි ඔන්න ඉරියව්ව අඳුරගත්තා කියලා. දැන් මේ මොහොතේ බලන්න ඔයගොල්ලෝ කොටක් තියාගෙන තමන්ගේ ශරීරයේ තියෙන මොන ඉරියව්වද? ගොඩක් වෙලාවට වාඩි වෙලා තියෙන ශරීරය. මගේ ශරීරේ වාඩි වෙලා ඉන්න ඉරියව්. දැන් බලන්න අපිට අර රූපයක් හම්බ වුණා. හැබැයි බුදුහාමුදුරුවෝ කියන්නේ රූපණයක් නෙවෙයි රූපයක් නෙවෙයි. රූපණය කියන එක අඳුරගන්න. දැන් මේ ඉරියව්වේ තියෙන ශරීරය රූපයක් අපට හම්බුනේ කොහොමද? මොන තෙන්දී ඒක බලන විදිහ තමයි ඒකේ සමුදය උපගන්න කියනවනේ සමුදය ධර්මානුපස්සීවා ආයතනයේ තියෙන කියනවා. ඒ සමුදය හොයනකොට අපි දැන් ආයතන වලින් බැලුවට තියාගෙන අපිට බලන්න මොන ආයතන වලින්ද මේ ශරීරේ වාඩිලා ඉන්නවා මේ වෙලාවේ කියන දැනගන්න. ඊට පේනවා කාය ආයතනයයි මන ආයතනයයි. කාය ආයතනික ස්පර්ශ ටිකක් දැනෙනවා. මන ආයතනෙන් ඒ ගැන කල්පනා කරන්න ගිහිල්ලා ඔබම දැනෙන්නේ මේ වාඩි වෙලා ඉන්න ශරීරයේනේ කියලා ශරීරය හදලා දෙන්න. දැන් බලන්න කාය ස්පර්ශ වලින් දැනුනේ ස්පර්ශ ටිකක් විතරනේ. අපි ඒ දැනෙන ස්වභාව ටික කොහේ හරි ලකුණු කළොත් ඔතන තියෙනවද ශරීරය? නැහැනේ ටිකක් නේ හම්බ වෙන්නේ. හැබැයි අපි ওই ටික අවධානය යොමු කරලා මොකද කරන්නේ? දැනීම් දෙකට අවධානය යොමු කරලා ඉතින් මවනවා ශරීරය. ඉතින් මවල නිකන් ඉන්නේ ඒක ආපහු කුටුව වලිනුත් තියෙන. බාහිරෙන් තියෙන රූපයක් බවට පත් කරනවා. දැන් අපට තේරෙන්නේ නැහැ ඔය සිද්ධුනේ රූපණයක් කියන්නේ. ඇයි? අපි රූපය දැකගත්තා. රූපේ බඩුව බාහිරයි. තියෙන රූපෙමයි මේ දැනෙන්නේ කියලා බාහිරයි. ඒක හරියට අර බල්ලා වතුරේ ඉන්නේ බල්ලෙක් නේ කියලා බාරගත්තා වගේ. දැන් පේනවාද එතන මේ උප්පණය කියන එක? ඒ අදහස තේරුම් ගන්න පුළුවන්. එතකොට අපිට මේ ශරීරයේ රූපණයක් කියන එක දකින්න බෑ. ওই විදිහට ප්‍රඥාවෙන් මේ කයේ සමුදය දැල්ුවේ නැහැ. ආයතන මුලාවෙන් මේ කයක් ඉතද්දී කියන නුවණ ආවෝ. බල්ලා ආයතන මුලා වෙන්නේ වතුරේ බල්ලෙක් ඉපදදී. අපේ ආයතන මුලා වෙන්නේ මේ වෙලාවේ මගේ ශරීරයේ ඉපදදී. ඔන්න ඔය ධර්මතාවය දැක්කොත්, ඒ කියන්නේ මේ පොදුවේ දැක්කොත් ඔන්න රූපණය කියන අදහස ටිකක් තේරුම් ගන්න පුළුවන්. තව විදිහකට කිව්වොත් මේ කයේ පටිච්ච සමුප්පන්න බව. වෙනස් වෙන සතේ ගන්නෝටි මේ ඇති කල්ලි නෙවේ. මේ මොඩකම තියෙනකම් රූපේ තියෙනවා. මොඩකම යෙදුම් නැත්නම් ආයතන මුලා යෙදුම් නැත්නම් බල්ලගේ ප්‍රමාණය අපේ මත්තම වගේ. වතුරේ බල්ලෙක් නිකන්වත් ඉන්නවා කියන අදහසක්වත් නෙයි. එන්නේ කියන්නේ නිරෝධ ධර්මය. අනුත්පාද බව. ඒක බලන්න මේ අනුත්පාද බව නොදන්න කමට රූපණය වුණ දේ රූපයක් කියලා දැපගෙන. ඒකේ බාරකරන්න. ඒක නන්දණය කරලා අභිනන්දති අභිවදති අජ්ජෝසාය සිත්ති. ඔන්නයි දෙවිය නිසා නේද? රූපයක් කියලා ව්‍යවහාර කරන්න දෙයක් හම්බ වුණා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ රූපය කියලා විවහාර කරලා තියෙන්නේ මොකටද? රූපණේ. උප්පටිති කෝබික්කවේ තස්මා රූපන්ති මුච්චති. පැහැදිලිව මාදේක. නැත්තම් තව
අහන්න. තර්මක දුරට මේ පැහැදිලි ගැටයක් අවශ්‍යයි උනත් දැන් ඔතනදී මේ මේ රූපණේ කියන්නේ මේ කයක් දෙයක් මත කියලා වගේ අදහසක් ආවා එහෙම ගත්තොත් හරිද?
කයක් කියන්නේ ශරීර කය නෙවෙයි යෝනම රූපය.
ඒක තමයි. ශරීර කය නෙවෙයි ඕනම රූපයක්. ඒක අන්න ඒ වගේ අදහසක් ඔතන තියෙන්නේ කියන එක. කායනපස්සනාවට යොදලා බලන විදිහට කයක්.
ඕනම ඕනම රූපය. ඉතින් කායනපස්සනාව කරන්න තියෙන්නේ ශරීර රූපෙට විතරද? ඉතින් අධ්‍යස්සං ආකායේ කානපස්සී විහෙරති බහිද්ධාවා කායේ කානපස්සී විහෙරති කියලා ඔක්කොම රූප ටික එතෙන්ට අයිති වෙනා නේද?
එමයයි. ඔව්. එමයයි මේ යම් කිසි අදහසක් අවශ්‍යයි උනට ඒක ගැඹුරු එන්නේ නැ වැඩි වෙනවා වගේ මට තේරෙන්නේ.
ඔව්. ගැඹුරු ඉතින් දැන් කායනපස්සනාව වදනකොට රූපයේ පිරිසිදු දගිනකොට තමයි මේ රූපණය කියන අර්ථය මතුවේ. ඔකේ. අපි ඉන්නේ ලෝකෙට අයිති මා හර්ථේ මේ රූපයේ කියලා. අපි බොරුවක් වෙනවා ආර්ය දර්ශනයට එනකොට.
එහෙමයි.
ආර්ය දර්ශනයේදී බොරු වෙනවා කියනවනේ. ඉතින් බලන්න මේ මේ රුප්පණය කියන එක කොච්චර ගැඹුරු දෙයක්ද කියලා.
එහෙමයි. දෙකෝසර්ණයි.
ඒක තමන්ගේ කය තියෙන රූපෙටත් පොදුයි. බාහිර ශරීර යම් තාක් තියෙනවනම් ඒවටත් පොදුයි. ඒක බාහිර ශරීර මනුෂ්‍ය වෙන්න පුළුවන්, සත්ව වෙන්න පුළුවන්. දේවල් වෙන්න පුළුවන්, පණ නැති දේවල් වෙන්නත් පුළුවන්. සමන්ගේ වටපිටේ තේන සේරම රූපවලට ওই ධර්මතාවය පොදු. මේකයි කියන්නේ මේක ඉරහඳ තාරකා දක්වා මේ සමන්ගෙන් පටන් අර ඉරහඳ තාරකා දක්වා ඕනම රූපයකට මේ ධර්මතාවය පොදු. එතකොට මේ සියලුම රූප රූපණයක් නිසා අවදාවත් අපි හිතන මට්ටමේ ඇත කියන්නත් බැරි නැත කියන්නත් බැරි රූපණ ස්වභාවයක් විතරයි. රූපණ ස්වභාවය කියන එක තමයි පටිච්ච සමුප්පන්න බව කියන එක ඊළඟට දකින්නවා. දැන් මේ ඇති කල්ලි මේ වෙන්නේ නැත්නම් ඔහොම
දැන් පිට අදාළක් අවසත්
එක. ඔව්. පෙරුවන් සරණයි. අනිත් පැයට අහන්න දෙයක් තියෙනවද?
අවසරයි රවි පොග්ගල මහත්මයා. රූපය රූපතිටි ඒ රූපය රූපණය වෙනවා කියන එක නම් තරමක් දුරට තේරෙනවා. සංඥාව කොහොමද රූපණය වෙනවා කියලා? නීලම්පි සංඥානාති කියනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපිට පේනවානේ නිල් පාට කියලා. ඉතින් ඒක කොහොමද ඒක රූපණය වෙනවා කියන්නේ?
අපිට නිල් පාට පේනවා කියනකොට නිල් පාට කියලා සංඥානනය වුණා. නිල් පාට කියලා සංඥානනය වුණා. දැන් අපි හිතන්න නිල් අහස පේනවා කියලා හොඳට. එතකොට නිල් පාට සංඥානනය වුණා.
එහෙමයි.
ආද සංඥානනය වුණා. හරිද?
එහෙමයි.
එතකොට දැන් අපි ওই නිල් පාටට තේන අහස අපි හිතමු ප්ලේන් එකක නැගලා යනකොට එහෙම සමහරුත් ඇති ඒ අද්දකී උඩට ගියාම මේ නිල් පාට තියනවා
නෑ
ඔව් එහෙම දෙයක් නෑ ඉත ඒ රූපණයක් නෙවෙලා තියෙන්නේ
ආහ හරි
සත්‍ය ඉත ඒක ඒ උපමා විදිහ එහෙම වුණාට අපිට දැන් ගහක කොළ ටික කොළ පාටට පේනවනේ.
එහෙමයි.
එතකොට අපි කොළ පාට කියලා වුණා දැන් අඳුරගත්තනේ සංඥානනය වුණානේ.
එහෙමයි.
හැබැයි ඔය දැන් කොළ පාටද සංඥානනය කියන්නේ බුදුහාමුදුරෝ ඒ කොළ පාටට නෙමෙයි. ඒ මොනවද අඳුරගත්තේ කියන එකයි කොළ පාට. මොනවද අඳුරගත්තේ කියන එකයි නිල් පාට. අඳුන ගැනීම කියන එකයි මෙතන තේරුම් ගන්න ඕනේ. දැන් නිල් පාට කියලා හඳුන ගැනීමක් වුණා කියන්නේ නිල් පාටට නෙමෙයි සංඥාව කියන්නේ සංඥානනය වෙන ගතියටයි සංඥාව කියන්නේ. මොකද නිල් පාට කියලා දෙයක් හොයාගෙන ගියාට හම්බ වෙන්නේ නැහැ නේ.
නෑ නෑ
ඔව් ඒ වගේ දැන් අපිට දැන් කොළපාට ගස්වල කොළවල තියනවා කියලා හිතුණාට අපි ගොඩක් තේරුම් කරලා තියනවා එක විදිහක් තමයි දැන් පාට කණ්ණාඩියක් දාලා බලුවොත් ওই කොළපාටට මොකක් වෙයි
වෙන පාටකින්ද තියෙන්නේ
වෙන පාට එතකොට ඒ පයින් පාට තියෙන්නේ ගස්වල කොළවල
නෑනේ තමන්ගේ තමන්ගේ හිතේනේ ආ හරි හරි හරි
එතකොට එතෙන්ට ගියාට අපිට පාට අහු වෙන එක නෙවෙයි අර වතුනේ බල්ලා වගේ කියලා පේනවා නේද අපහු ආ
හරි 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 හරි
මේ සංඥානනයක් වුණා මිස අඥානනය වුණ දෙයක් අපි අපි බාර අරන් තියන්නේ සංඥානනය වුණ දෙයක් හැබැයි මේ සංඥානනය කියන එක සංඥානාති කියන අඳුනාගත්ත දේ නෙවෙයි
එහෙමයි තේරුණා
අපි හිතන්නේ අඳුරගත්තු දේ ඒ කියන්නේ ලෝකේ තියෙන දෙයක් කියලා. නිල් පාට ලෝකේ තියෙන දෙයක්. කොළ පාට ලෝකේ තියෙන දෙයක් කියලා නේ අපි හිතන්නේ.
එහෙමයි.
ඒ මෙතන එහෙම දෙයක් කියන කියලා අපි හිතන එක බුදුහාමුදුරෝ පෙන්නනවා. ඔබ අඳුන ගැනීම ස්වභාවයක් විතරයි. සංඥානනයක් විතරයි. සංඥානනය වුණ දෙයක් නෙවෙයි. අර රූපයක් කත්තු අදහ තමයි ගන්න තියෙන්නේ. දැන් අපි රූපයක් කියලා හිතුවට රූපණයක් රූපයක් කියලා රූපණය වීමක් විතරයි. දෙයක් නෙවෙයි.
එහෙමයි.
ඒ වගේ මේ අඳුනාගත්ත කියන එක අපි ලෝකයා හිතන්නේ මේ දෙයක් කියලා. ජපෑන් එක කියලා අඳුරගත්තා. කම්පියුටරේ කියලා අඳුරගත්තා කියලා අපි දෙයක් නේ දාන්නේ.
එහෙමයි.
මේ බුදුහන්දුර කියන්නේ ඔන්න ඔහම දෙයක් නෙවෙයි. එන මේ අඳුන ගන්න ගතිය තමයි සංඥානනය සංඥානා කියන්නේ. එයා අපි සංඥාව කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ අඳුනා ගැනීම ස්වභාවයකට මිස දෙයකට නෙවෙයි.
එහෙමයි.
ලෝකයා හිතන්නේ දෙයකට අපි සංඥාවක් දුන්නා කියලා. හරි.
එහෙමයි.
දෙය කියන එක ඉපදිවාවක් නැති දෙයක් අනුස්වාද ස්වභාවය. එහෙම ස්වභාවයක් කියලා පෙන්නුම් කරන ගතිය තමයි මෙන්න මේ සංඥානනය කියන්නේ සංඥා කියන්නේ රූපයක් කියලා දෙයක් පෙන්නන ගතිය තමයි මේ අපි රූපයක් කරගෙන තියෙන්නේ සංඥාවක් කියලා පෙන්නන ගතිය තමයි අපි සංඥාවක් කරගෙන තියෙන්නේ වේදනාවක් කියලා පෙන්නන ගතිය වේදනාවක් කරගෙන තියෙනවා අපි අනේ ඕක තමයි අර සංකාරෙදී අඳුර ගන්න පුළුවන් සංකත අභිසංකරම් තේටි
කියන්නේ
ජාති පහම සංකත අභිසංකරම් කියන්නේ අභිසංකරණ යම ඒකත් අභිසංස්කරණේ අපි දෙයක් කියලා බාර ගන්න හැබැයි අභිසංස්කරණේ කියන්නේ ක්‍රියාවක් දැන් මේ අඳුර ගන්නවා කියන්නේ ක්‍රියාවක් නිකන් අඳුරගත්ත දෙයක් නෙවෙයි රූපය අරගෙන තියෙන්නේ රූපණය වෙන ක්‍රියාව නිසා රූපය කියලා දෙයක් නේ. ඔක තමයි දැන් ලෝකයට ওই ටික දේවා. රූප කියන්නේ දෙයක් වෙන්න දෙයක් වන්නේ කියන්නේ ඒ ලෝකෙටයි කියන්නේ. එතකොට ඒ ලෝකෙටයි කියන්නේ. ඒ ලෝකෙටයි කියන විදිහ බොරු වෙනවා ලෝකෝත්තර දර්ශනයේද එනකොට. පංච උපාදානස්කන්ධ ඔන්නෝය දෙයක් නිමන තමයි දුක කියන්නේ. මේක සංකීර්ණ පංච උපාදාන සංදා දුක්ඛා.
එහෙමයි.
එතකොට මෙන්න මේක තේරුම් ගන්නකොට ඇත්තටම අපි දුක්ඛේ ඥානන් කියන එකට එනවා. තේරුම් සරණයි.
එහෙමයි. තේරුම් සරණයි.
තේරුම් සරණයි සර්. තේරුම් සරණයි.
ඔව් අහන්න.
ඒක තමයි. එතකොට දැන් අපි මේ සිතුවිල්ලක් ගැන බැලුවොත් ඇස් දෙක පියාගෙන බාහිරයට සම්බන්ධයක් නැතුව සිතුවිල්ලක් ගැන බැලුවොත් එතකොට විඥාණයෙන් දැනගැනීමක් එතන මේ ඒ වගේම අර රූපයකුත් මොකක් හරි මැවෙනවා. ඒතර ඒකත් හඳුනා ගන්නවා. මේ සිතුවිල්ලකුත් දැන ගන්නවා. එතකොට දැන් අපි අර සිතුවිල්ල කියන්නේ දැන් අර බාහිර රූපේ වගේ දැන් දෙයක් විදිහටනේ. එතකොට එතන කොහොමද සර් ඒ ටිකක් පැහැදිලි කරලා දුන්නොත්?
දැන් දෙයක් කර ගැනීමමයි මෙතන ප්‍රශ්න. එතකොට රූපණ ගතිය අපි රූපයක් කරගන්නවා. සංඥාන ගතිය සංඥාවක් කරගන්නවා. ඒ විඳින ගතිය වේදනාවක් කරගන්නවා. දෙයක් කරගන්නවා. හරි? ඒ වගේ මේ සංස්කරණය වෙන ගතිය සංස්කාරයක් කරගන්නවා. විඥාන ගතිය විඥානයක් කරගන්නවා. මොන ඔය ජාති පහ දේවල් පහක් අපට ලෝකයාට. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඔය දේවල් නෙමෙයි. දේවල් කියලා ව්‍යවහාර වුණාට අචනී දැනට දැනමට එකම ගන්න එපා. අපිට තේරුම් ගන්න මේ කියන්නේ අපේ මත්තමද ක්‍රියා කියලා කියන්න පුළුවන්. කියන රූපණය වෙන ක්‍රියාව. ක්‍රියාව කියන්නේ දෙයක් නෙවෙයිනේ. අපිට කරලා දෙන ස්වභාවය. ඒකට මේ විඳින කියන ක්‍රියාව තමයි අපි සුඛ දුක කියලා දෙයක් කරගන්නේ. ඒ සුඛ දුක කියන එක නෙමෙයි වේදනාව කියන්නේ. ඒ බවක් මතු කරලා දෙන මේ විඳින ගතිය. එතකොට දැන් සංඥාව කියලා අපි දෙයක් නැතුව අපිට සංඥාව මොකක්ද කියලා කියන්න පුළුවන්. දැන් මේ කම්පියුටරේ ෆෝන් එක බෝතලේ මනුස්ස ශරීරේ නිල් පාට රතු පාට කහ පාට දැන් දෙයක් නැතුව ඔය එකක්වත් කියන්න පුළුවන්. අපිට බෑ ලෝකයට බෑ නේද?
නැහැ.
ඒ සංඥාව කියලා අපි දෙයක් දාලින තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඔය දෙය නෙමෙයි. එහෙම අඳුන ගන්න ඒ සංඥානණය කරන ද්‍රව්‍ය තමයි සංඥා. හරි. මේ නිඳන ස්වභාවය තමයි අපි වේදනාව කියලා විවහාර කරලා තියෙන්නේ. විවහාර කරනකොට ලෝකයටයි තියෙනවා. ඒ ලෝකේ හැදෙනවා. ඒ තමයි මං කියන්නේ. අර දැන් බල්ලා වතුරට ඉදෙනකොට බල්ලාගේ ශරීරය කියලා ලෝකෙටයි දෙයක් එයාට සකස් වෙනවා. මතු වෙලා එනවා. ඒක රූපණයක් මිසක් කවදාවත් හදගත්තු ස්වභාවයක් නෙමෙයි. ඒක දිත්තේ කන්නේ අනුපාදක.
හරි. එතකොට දැන් සිතුවිල්ලක් දැන් අපි සිතුවිල්ලක් කිව්වට ඒක එතන දෙයක් නෙවෙයිනේ. විඥානය දැන ගැනීම. එතකොට දැන් ඔතන මේ විඥානනයේ ක්‍රියාව ඒකත් රූපණේ. ඒ ඔය පහම එකතු වුණාම රූපණේ.
පහම එකතු වුණාම නෙමෙයි. ඔය එක එකක් ගත්තත් රූපණේ.
අන්න හරි. මම ඒක තමයි අදහස් කරේ. ඇත්තටම එක එක ගත්තා ඒ එක එක ක්‍රියාවලි වල රූපණයක් වෙන්නේ එකටම.
ඔව්. ඒක අපි දෙන නම තමයි සංස්කාර කියන්නේ. සංකාර කියන්නේ.
ඔව්. එතකොට සිතුවිල්ලක් දෙයක් කියලා අපි ගන්න එක එතකොට ඒකනේ ඒ එතන ඒක අනුපාද ස්වභාවයේ අනුපාද දේ ස්වභාවයක් අපි සිතුවිල්ලක් තියනවා කියලා ගන්න ගත්තා. ඒක තමයි වැරද්ද.
ඔව් සිතුවිල්ල දෙයක් කියනකොට අපතන අදහස් දෙකක් වෙනවා. දැන් අපි හිතමු අපිට රුවන්වැලි සය කියලා සිතුවිල්ලක් එනවා. එතකොට දැන් අපිට අනුරාධපුරයේ තියෙන දෙයක් කියලා බාර ගන්න පුළුවන්. එතකොට අර රූපයක් කරලා ඉවරනේ.
රූපයක් කරලා ඉවරයි බාහිරයට කියලා ඉවරයි.
බාහිරයට කියලා ඉවරනේ. අන්න එහෙම දෙයක් කරන එක මුලින්ම තේරුම් ගන්න ඕනේ ඒක ලොකු වැරද්දක් කියලා.
වැරද්ද.
මොකද කියලා ටිකක් කියන්නේ අපේ හිණයක් දැක්කා වගේ වැඩන්නේ.
එහෙමයි.
මෙලාවේ ඔයාගේ හිතේ ඇති උනේ එක ළඟ ඉන්න කාටවත් තේනවද?
නෑ.
නැත්නම් මගේ හිතේ ඇති වෙන ටික ඕගොල්ලෝ කාටවත් තේනවද? නිකමට හිතන්න මම ළඟ ඉන්නේ කියලා හිතේ තේනවා කියලා.
ඒ
සිතුවිල්ල පේනවාද?
එන්නේ.
එතකොට අපි ඔය සිතුවිල්ල සිතේ ඇති වෙන සිතුවිල්ල එළිය දෙයක් කළොත් ඒක කොහොමද වෙරදින්නේ?
කොහොමද වෙරදි? සර් එතන එතනද අර මේ මේ විඥාන පත්‍යා නාම රූප කියන තැන. එහෙම
ඔව් එතන මේ වැරදි දෙකක් වෙනවා. ඒක තේරුම් ගන්නකොට පළවෙනි දේ තමයි
බාහිරයට තියෙන එක.
පිටක මතක් වුණ දේ බාහිරේ තියෙන දෙයක් කරලා ගන්න. ඒක අර වතුරේ බල්ලා කියලා බාරගත්තා වගේ. ඇති වුණ බල්ලා වතුරේ ඉන්නවා කියලා බාරගත්තා වගේ නේ බාහිර දෙයක් කර. ඒක එක වැරද්දක්. ඔතනින් සම්පූර්ණ නැහැ. ඕකේ ඊළඟ එක තමයි මේ බාහිර දෙයක් නෙමෙයි හිතේ ඇති වෙන දෙයක් කියලා අපි ඊළඟට ගන්න ඕනේ.
ඕ. සිතුවිල්ලක් කියලා.
සිතුවිල්ලක් කියලා දෙයක් කරනවානේ.
ඕ.
ඒකත් දෙයක්.
ඒක නැත්නම් මෙතන දිපේන.
ඒකත් වැරදි කියන එක තේරුම් ගන්න. يعني ඔබ තමයි විඥාන මට්ටමක් දෙයක් කරන. ඒක ඥාන කියලා දකින්න. හිතක් කියලා දෙයක් කරන. ඒක තමයි ටිකක් තේරුම් ගන්න අපහසු දැනක් ඒක.
ඒක සිතුවිල්ලනේ දැන් සිතුවිල්ලනේ ඒක ඉන්නේ බාහිරේ අපි කියන්නේ සිතුවිල්ලනේ.
ඔව්.
එතකොට තමයි දැන් සර් දැන් ඔය පටිසමුප්පාදේ අනුගත්ත සිතුවිල්ල දැන් උතන වැරදිනේ සම්පූර්ණයෙන්ම. එතකොට ඒකේ තමයි ඔය ස්පර්ශය මේ අපි පස්සෙන් පස්සට බලන්න ඕන අවිද්‍යාවෙන් දක්වාම මේ ස්පර්ශය ඒ විදිහට දැන් අපිට ස්පර්ශයක් අහුවෙන්නෙම නෑනේ. මේ
ඔතනට
පස්සේනේ අපිට සිතුවිල්ල හම්බෙන්නේ.
ඔව්. ඒ කියන්නේ මේ අස්සපච්චය වේදන. අස්සපච්චය පඤ්ඤා. අස්සපච්චය චේතන. ඊළඟට අපි විඥාන කියන එකට කියන්නේ නාම රූප පත්‍යය කියලා. එහෙම නැත්නම් සංකාර පත්‍යය විඥාන. දැන් මේක සංකාර පැත්තෙන් හිතන්නකො. දැන් අර සංකාර කියලා ಜಾති පහක් වෙන්නුනේ.
ඔව්.
රූපේ රූපයක් වෙන නිසා අපි සංස්කරණය. ගල්ලම. ඊළඟට වේදනාව වේදනාවක් වෙන නිසා අපි සංස්කරණය. නේද?
සංඥාව සංඥාව අපි නිසා ඉවකේ පහම. සංස්කරණ ක්‍රියාවලියක් මුළු පහම
අන්න එතකොට ඒ සංස්කාරයක් කියලා බාරගත්තොත් දෙයක් වුණා. සංස්කරණ ස්වභාවය තමයි අපි සංස්කාරයක් කියලා ව්‍යවහාරයෙන් අරන් තියෙන්නේ. සංස්කාරාන්ති උත්පති. සංස්කාර කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ සංස්කරණය ක්‍රියාවලිය. ක්‍රියාවලිය. මොනවයි ක්‍රියාවක් කියන එක සාමාන්‍ය ලෝකයාට පේන්නේ නැහැ.
පේන්නේ.
ඔව්. ඒ විඥානනය කියන එකත් ක්‍රියාවක්. ක්‍රියාවලියක් නිසා ඒ කියන්නේ ක්‍රියාවක් දෙයක් නෙවෙයි. දැන් ඉපත් කියලා අපි දෙයක් හදාගන්නවා.
එහෙමයි.
දැන් ඔතන තමයි හිතාගන්න අමාරු තමයි. සිත කියන්නේ දෙයක්. සිත කියලා දෙයක් පවතිනවා නෙවෙයි. අවදීනවනේ කිව්වහන් හිතන්න එපා මේ කියන්නේ ඇති වෙලා නැති වෙනවා කියන එක. මේකත් නෙමෙයි මේ කියන්නේ ඈ.
එහෙමයි.
ඇති වෙලා නැති වෙන්නත් දෙයක් තියෙන්නේ නැද?
එහෙමයි.
දැන් ඔයගලන්ට
අවිද්‍යාව නිසාම අවිද්‍යාව නිසා
අන්න
ඇති වෙන ස්වභාවයක් විදිහට නේ ප්‍රතිසමුපාදයට අනුවනේ අපි මේ බලන්න ඕන එක.
එතනම ඔය ලෝකයා ඉන්න ව්‍යවහාර රූප වේදනා සංඤා සංකාර කියලා දෙයක් කියලා බාරගත්තේ අවිද්‍යාවයි කියන්නේ.
අවිද්‍යාව
නිසා කියලා බාරගත්තේ අවිද්‍යාව නිසා. ඇත්තටම ඒ රූපනේ.
රූපනේ
කියලා බාරගත්තේ අවිද්‍යාව නිසා. ඒ කියන්නේ දුක් දුක් සංස්කාරයනේ අවිද්‍යාවද.
අවිද්‍යාව
නිසා. ඒ නිදින ගතිය ඉන්දන වේකාති.
සම්පූර්ණයෙන්ම මෙතන සකස් වෙන ස්වභාවයේ ඒ සංස්කරණය අවිද්‍යා ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන සංස්කරණය තමයි මෙතන පෙන්වුම් කරන්නේ.
ඔව්. මේ පහ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා දෙයක් බාර ගැනීමම අවිද්‍යාව. අවිද්‍යාව ඉස්සෙල්ලා ඇවිල්ලා එකපස්ස හැදුණා නෙමෙයි.
එහෙමයි. අර මේ ඉදපස්සතාව නේ. එහෙමයි.
දැන් වතුරේ බල්ලා කියන රූපය බාර ගැනීමම අවිද්‍යාවනේ.
එහෙමයි.
ඒක අපිට පැහැදිලි ඒ උපමාව තියෙනවා.
එහෙමයි.
අපි යම් කිසි රූපයක් බාර ගන්න ගැතියම අවිද්‍යාව කියලා තේරුම් ගන්නවා. රූපයක් කියලා හිතියානම් ඒක අවිද්‍යාවම කියලා තේරුම් ගන්නවා.
එහෙමයි.
ඒ වගේ දැන් වේදනාව දැක්ක සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා බාරගත්තේම අවිද්‍යාව.
එහෙමයි.
මොකද එතන ඒ වේදන වින්දන වේදනාතීති කියන එක නොදන්න කමට අපි අර වින්ද දෙයක් කරගෙන වේදනාව කියලා කතා කරනවා. වින්ද දෙය තමයි ඒක ව්‍යවහාරයක් නිසා. එහෙම ස්වභාවයක් ඉපදිලාවක්
නැහැ. රස නැහැ. ඉපදිලාවක් නැහැ.
ඔව්. අනුස්පාද ධර්මතාවය අපේ මෝඩකමයි ඒක. කියනවා. අපි විද්‍යාතු පහටම ගන්න. එතකොට මේ සිතුවිල්ලක් කියන එකටත් ඕකමයි අදාළ විඥානය කියන්නේ. විඥානය කියන ගතිය නොදන්නකමට අපි සිතක්. සිතක් ඇති වෙලා නැති වෙනවා. දැන් සිතක් ඇති වෙලා නැති වුණා කියන එකයි රූපයක් ඇති වෙලා නැති වුණා කියන එකේ ලොකු වෙනසක්.
එතකොට දැන් අපි ඉතමක දැන් භාවනාවක් කරනකොට සමාධියක් වැඩුණාම යම් තරමකට එතකොට අපිට දැන් ඇස් දෙක පියාගෙන දැන් සිතිවිල්ලක් ආවහම ওই විදිහට විදර්ශනා ওই විදිහට තමයි විදර්ශනය කෙරෙන්න ඕනේ නේද?
විදර්ශනය කෙරෙන්න ඕන කොහොමද කියන එක මේ සතර ඥානයත් එක්ක එන දෙයක්.
අපි මූලික වශයෙන් ඉතින් අර ආයතන වෙන් කර කර ඔය විදිහට තව ටිකක් ගැඹුරට බලන්න ඕන නේද?
ඥානය එනකන් සතර ඥානෙ එකන් අතර දේවල් ටික තමයි අදාපි විදර්ශනය කියලා කියන්නේ.
එහෙමයි.
එහෙමයි. එහෙමදෙන්නේ පූර්ව ප්‍රතිපදාව කියලා.
එහෙමයි. එත්තම විදර්ශනයනේ විරුමත එතන ටිකක් කර පරණ පුරුද්දට කියුනේ.
ඔව්. හරි විදර්ශනයට එනවා කියලා තීරෙයි ඔන්න ඔය දැන් දුක්ඛණය කියන්නේ මොකක්ද කියලා දැක්ක දවසට.
එහෙමයි.
රූප කියලා බාර අරන් විදර්ශනය කරලා තියෙනේ ලෝකෙට ආයිති දෙන්නේ. ඒ කියන්නේ මම විදර්ශනය කරලා
තියෙනවා.
එහෙනම් රූපේ හැදුවට පස්සේ ඒ රූපේ ගැන මෙහෙම වෙලා
තියෙන්නේ.
රූපේ හැදුවා කියන්නේ මම
මූලාවක්නේ.
උපමයේ බව දන්නේ නැති හින්දා මේ රූපයක් බාර අරන් තියෙන්නේ. බාර ගැනීමමයි දුක තියෙන්නේ. රූපේ දුක තමයි
හටගත්තද?
හටගත්තද? ඒක අවිද්‍යාවෙන් හටගත්ත දේ කියලා අවිද්‍යාව එකක් දෙය කියලා තව එකක් නෙවෙයි. මේ දෙකම එකයි.
එකම එකයි. අවිද්‍යාවමයි සකස් වීම. එහෙමයි.
බල්ලා හට ගැනීමමයි අවිද්‍යාව කියන්නේ.
අවිද්‍යාව.
තේරුණා?
එහෙමයි සර්.
අතරේ ඉන්න කෙනෙක්ට ඒ අවිද්‍යාව තව එකක් නෙවෙයි.
එහෙමයි. ඒ ඉමස්මින් සතිදාන් හොති තින්ටි විඳෝන.
මේ ඇතිකල්ලි මේ වෙයි
කියන්නේ.
හරි. මේ ඇතිකල්ලි ඒ වෙන්නේ. එතකොට මේ රූපය කියන්නේ අවිද්‍යාව කියන්නේ දුක. ඒක වචනෙන් කියන්න අමාරුයි. රූපය කියන්නේ අවිද්‍යාව කිව්වොත් ඒක වැරදි.
දුක්ඛනේ
එහෙමයි. දුක්ඛනේ බව රදන්නට කොට මේ රූපයක් වගේ. මේ රූපය හම්බුනේ අවිද්‍යාවනේ. එහෙමයි.
එහෙමයි.
වචන වල වෙන අර්ථ තියෙනවා. ඒ වුණාට ඒවා වෙන් කරන්න බෑ. එකකට එක. ඒ සංගති ධන්වති කියන න්‍යායයට අහු වෙලා. මේ ඇති කල්ලි මේයි.
සොඳෙන් ඇත්තටම දැන් ওই රූපණය කියන ක්‍රියාවලියේ සංජානන නීජන් දැන් ඒවත් අවිද්‍යා ප්‍රත්‍යින්නේ නේද?
ওই වත් අවිද්‍යා ප්‍රත්‍යින් කියලා ඒවත් කියලා දෙයක් කළොත්
ඒ ඒ ක්‍රියාවලියේ ඒ ධර්මතා ඉතින් අවිද්‍යා ප්‍රත්‍යින් තමයි.
මොකද දැන් අනේ කයි දැන් ඉතින්ලා මේ ටික දැන් ওই රූපණය ඒ අපි මේ වේදනාව කියලා පනවලා තියෙන ඉන්ද්‍රියකට රූපය කියලා පනවගෙන තියෙන රූපණයකට
රූපණය
කියලා පනවගෙන තියෙන්නේ ඒ සංයානනේ සංස්කාර කියලා පනවගෙන තියෙන්නේ සංස්කරණ ස්වභාවය යතිය විඥානය කියලා දෙයක් කරගෙන තියෙන්නේ විඥානන ස්වභාවය ඉතල ඔය ටික තේරුම් ගන්නවා එතකොට තමයි ඔන්න දැන් නිදර්ශනය කරන ඕන කොතනද කියන එක අඳුරගන්නේ නිදර්ශනය ගැන කතා කළාට
වැඩක්
නැහැ.
අර කලින් අපි සම්පූර්ණ වැරදි විදිහටනේ දැන් රූපය වේදනාව සංඥාව මේ විදිහට දෙයක් විදිහටනේ. ඒතර ඒවනේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා අපි දැන් එහෙමනේ. දැන් මේ වන්සක හරි සරමතු එක. ඒ
විනාඩ වෙලා ඉවරයි රූපේ බාරගන්නේ කියලා නොදන්න තාක්කල් කාතාවල ඉවරයි
අධ්‍යයනය
නේද? දැන් මොන්න බලන්න දැන් ওই ටික පැහැදිලි ඇති නේද ওই ජාති පහත ටිකක් හරි
පැහැදිලි ධර්මක් පැහැදිලිද අර එක වෙන් කරගත්තනේ දැන් ක්‍රියාවලිය ඒක තමයි මූලිකම ගැඹුරුම සියුම්ම වැදගත්ම තැන ඒ ධර්මතාවය එහෙමයි
අනිත්‍යකත් පැහැදිලිද පැහැදිලි නැත්නම් පැහැදිලි කරගන්න මොකද මේ ටික පැහැදිලි වුණා තමයි ගුරුත්වයේ ඉතුරු ටික
තේරෙන්නේ එහෙනම් සතිරුවන් සරණයි
එරුවන් සරණ ඔන්න ඔය ටික දැන් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කියලා ලෝකයා විවහාර කරන එකේ ඇත්ත තත්ත්වය දැන් බුදුහාඳුරෝ කියා දෙනවනේ. ඒකදී අර දැන් විඥානය කියනකොට අර රස ටික ගන්න ඇඹුල් රස, තිත්ත රස, මధుර බව ඔයගේ ඒ දැන් අපි හිතන්නේ මේ රස ගතිය ගැන කියනවා කියලා. රස ගතිය නේ එතන විඥානනය කියන එක අඳුර ගන්නවා. ඒ විඥානනය නිසා තමයි කිංච විඥානාති කියන එකක් හම්බ වෙන්නේ. විඥානනය කියන්නේ මොනවද වින්දේ දැනගත්තේ කියන එක නෙවෙයි. මොනවද දැනගත්තේ කියන එක නෙවෙයි. සම්බුල් කියලා දැනගත්තා, පිට්ට කියලා දැනගත්තා. ඒ දැනගත්තු දේ නෙමේ ගැන නෙවෙයි මේ කතා කරන්නේ. එතන තිබුණ විඥානනය කියන ගැටිය. ඒකට දේ ගැන නෙමෙයි හිතන්න ඕන, හොයන්න ඕන විඥානන කියන්නේ මොකද්ද? අනේ ඒකටයි විඥානන්ති උච්චති. එතනේ විඥානාසීති කෝ විස්තරේ තස්මා විඥානන්ති උච්චති. අනේ බලන්න දැන් ඔය ටික අහගත්තා. දැන් ඔය ටික අහලා නැති කෙනාට කවදාවත් සුත්තවත් පරිය ශ්‍රාවකයා කියන්න බෑ නේද? දහමක් ඇහිලා නැහැ. බුදු දහමක් ඇහිලා නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ දැන් ওই ටික කියලා ඊට පස්සේ කියන්නේ මොකද්ද? අත්‍ය භික්කවේ සුතපාරිය සාවකෝ ඉතිපටි සංකිට්ඨි. වහන්නේ කියන කතාව. දැන් මහණෙනි එදී අසුපිරු තැන්නේටි ආර්ය ශ්‍රාවක තෙමින් මෙසේ සලකයි. සූපී වූ තැන් ඇති කියන්නේ මෙන්න මේ බුද්ධ දේශනාව ඇහිලා තියෙන කෙනා. එතකොට අත්‍යදික්කේ සුතවාරිය ශ්‍රාවකෝ දැන් සුතවාරිය ශ්‍රාවකෝ කියන එක හරි ගැඹුරුයි නේද සුතවක් තෙන්න ඕන නිකම්ම ඔය කවුරුවත් තියෙන එක නෙමෙයි නේද බුදුරජාණන් වහන්සේ කියපු එක ඇහෙන්න ඕන අපිට ඒක යටපත් වෙනවා අපේ අදහස දාපු ගමන් ඒක අපේ අදහස ඉක්මවා ගිහිල්ලා දැන් බුදු කෙනෙක් වෙන්නන්නේ මේ වගේ එකක් කියන එක දකින්න කෙනා තමයි සුතවාරිය ශ්‍රාවකෝ එතකොට අන්න එහෙම කෙනා මෙන්න මෙහෙම මෙනෙහි කරනවලු වෙන බලන්න දැන් කොහොම මොනවද මෙනෙහි කරන්නේ අහංකෝ ඒතරහි රූපේන කජ්ජානි ඒතරහි කියන්නේ දැන් කියන එක මාව දැන් රූපනේ රූපේන කජ්ජානි රූපය කාදමන අහංකෝ ඒතරහි රූපේන කජ්ජානි ඒක කතාව කියන්න පුළුවන් ඕක දැක්ක කෙනාටනේ නොදැක්ක කෙනාට කියන්න පුළුවන් දැන් මේ දැන් රූපේ මාව කාදමනවාද කියලා. අහංකෝ ඒතරී රූපේන කජ්ජාම. ඒකයි කියන්නේ පස්සොඩික්කවේ සුතවාරියතාවකෝ ඉති කටි සංකික්කති කියලා. දැන් අර ටික අහලා තේරුම් ගත්ත කෙනා මෙන්න මෙහෙම මෙනෙහි කරනවා. කොහොමද අහංකෝ ඒතරී රූපේන කජ්ජාමේ දැනුත් මාව රූපෙන් කාදමනවාද? අතීතම්පාහං අද්දානං එව මෙව රූපේන කජ්ජාම. අතීතෙත් මෙන්න මේ විදිහටම රූපේ කාදමලා තියෙනවා කොහොමද ඒ උදාහරණයක් දුන්නොත් එయ్యතාපි ඒතරහි දැන් පච්චුප්පන්නේන රූපේන කජ්ජාමි අතීතේ රූපෙන් කාදමලා තියෙන්නේ කොහොමද මේ දැන් රූපෙන් කාදමනවා වගේ මේ දැන් මොන රූපෙන්ද පච්චුප්පන්න රූපෙන් දැන් Tamanta තියෙන රූපෙන් හිතන්න අමාරු නම් බල්ලගේ රූපෙන් හිතන්න මේ දැන් ගොඩ ඉන්න බල්ලව කාදමනවා නේද වතුරේ බල්ලා කියන රූපේ. ඒ වගේ තමයි අපිවත් මේ දැන් අපේ ශරීරයේ තියෙන රූපෙන් හරි අනිත් එළියේ තියෙන රූප වලින් හරි කාදමන්නේ. එయ్యසාපි ඒතරේ පච්චුප්පන්නේන රූපේන කජ්ජාමි. මේ දැන් රූපෙන් අපිව කාදමනවා වගේ අතීතේ කාදමලා නේද?
ඒකෙන් උපන් රූපනේ.
ඔව්. පච්චුප්පන්නේන කියන්නේ ප්‍රත්‍යයෙන් උපන් රූප. මේ දැන් ඒතරේ කියන්නේ මේ දැන් මේ දැන් පච්චුප්පන්න වූ රූපය අපිව කාදමනවා වගේ. ඒ අර වතුරේ බල්ලගෙන් හිතන්න. දැන් පච්චුප්පන්න රූපයන්නේ වතුරේ බල්ලා කියන්නේ. ඒත් මේ දැන් පච්චුප්පන්න කරගත්තු මේ රූපෙන් බල්ලව කාදමනවා. ඒ කියන්නේ දුකට පත් කරනවානේ. හරි? කජ්ජාම. අහංචේව කෝපන අනාගතං රූපං අභිනන්දෙයං අන්න ඔය විදිහට අනාගත රූපේ අභිනන්දනය කළොත් අනාගතම් පාහං අද්දානං ඒව මේව රූපේන කජ්ජේය. ඉතින් මේ මෙන්න මේ විදිය තමයි අනාගතේ රූපෙන් කාදවන අනාගතේ අභිනන්දනය කළොත්. තෙය්‍යතාපි මොන වගේද? ඒතරේ පච්චුප්පන්නේන රූපේන කජ්ජාම. මේ දැන් රූපෙන් කාදමනෝ වගේ. මේ දැන් පච්චුප්පන්න වුණ රූපෙන් කාදමනෝ වගේ. දැන් පච්චුප්පන්න බව නොදැක්කන. රූපෙන් කාදමනෝ මේ රූපේ හටගත්තේ කොහොමද කියලා දැක්කේ නැත්නම් එහෙම මේ කාදම. මේ රූපණයක් කියලා දැක්කේ නැත්නම් එහෙම රූපෙන් කාදම. රූපෙට අහු වෙනවා. දැන් රූපෙට අහු වෙනවා. මායයට අහු වෙනවා. දුකට අහු වෙනවා. සත්‍යය අත ගන්නවා. නැත්නම් උපන් සත්‍යයට අනුග්‍රහ පිණිස පවතිනවා. මම බලන්න මේ රූපය ඉදීමමයි කබලින්ක ආහාරය කියන්නේ කියන එක. සත්‍යයේ ප්‍රවැත්ම පිණිස සත්‍යයට අනුග්‍රහ පිණිස තියෙන කබලින් කාහාරය. මොකක්ද මේ කබලින් කාහාරය කියන්නේ රූපය. රූපය කියන්නේ මොකද්ද? රූපණය කියන එක නොදන්නකම්. රූපය කියලා විවහාර කරන එකමයි කබලින් කාහාරය. එතකොට තේරෙනවා ඇති දැන් ඔන්න සංහාව කොහොමද කබලින් කාහාරයට ලමුදේ? අන්නාවෙන් සමුදේ උනේ කොහොමද ආහාර? මේ රුක්වණ කතාව තේරුම් ගන්නකොට ඒක පැහැදිලි වෙනවා. එතකොට දැන් අනාගතේ රූපෙන් අනාගතේ රූපය ගැන අභිනන්දනය වුණා නම් ඒක අපිව කාදමනවා කොහොමද? අනාගතේ කාදමන මොන වගේද? එయ్యත අපි ඒතරෙහි පච්චුප්පන්නේ රූපේන කාජ්ජා. මේ මහතේ මේ පච්චුප්පන්න රූපෙන් කාදමනවා වගේම අනාගතේ කාදමනවා. ඕ ඉතිපටි සංඛාය අතීතස්මින් රූපස්මින් අනපේක්ඛෝ හෝති එන මෙහෙම මෙනෙහි කරන කෙනා අතීත රූපය අපේක්ෂා කරන්නේ නැහැ. අනතෙක්කෝ හොති. අතීතස්මින් රූපස්මින් අනතෙක්කෝ හොති. අනාගතන් රූපං නාබිනන්දති. අනාගත රූපය අභිනන්දනය කරන්නේ නැහැ. හරි. අතීතස්මින් රූපස්මින් අනතෙක්කෝ හොති. අපේක්ෂා කරන්නේ නැහැ. අනාගතන් රූපං නාබිනන්දති. අභිනන්දනය කරන්නේ නැහැ අනාගත රූපය. ඒ විතරන්නේ පච්චුප්පන්නස්ස රූපස්ස. අන්න බලන්න එයාට වෙන දෙයක්. පච්චුප්පන්නස්ස රූපස්ස. දැන් මේ මොහොතේ පච්චුප්පන්න වෙන රූපයක් තියෙනවා නම් පච්චුප්පන්න වුණ රූපයේ මොකද වෙන්නේ? නිබ්බිදාය. දැන් කලකිරෙනවා. විරාගාය අතහැරෙනවා. නිරෝධාය. ඒ නිරෝධයේ පිණිස නිරෝධාය පටිපන්නෝ හොති. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හොති. විදාව පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්න පටිපන්නෝ හොති. මේ කාය කියන පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හොති. අන්න බලන්න බුදුහාමුදුරුවෝ දැන් පෙන්නන එක මොකද්ද? මේ පත්‍ර බික්කවේ සතවාරිය සාහස ඉතිපටිසංචෙක්කති කියලා පෙන්නන එකේ එතන අගට එන්නේ පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හොති. දැන් ඕක නේද අර පච්චුප්පන්න යෝධම්මන් සත්තත්ත්ව විපස්සති වෙන්න ඕන. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හොති වෙන්න ඕන. ඊට නම් කියන්නේ මේ තේරුම් ගන්න නැතුව විදර්ශනයක් කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. සුත්තවා රිය ශ්‍රාවකෝ වෙන්න ඕන. එයාට විතරයි මෙහෙම මෙනෙහි කරන්න පුළුවන් නීති ප්‍රතිසංකිට්ඨි. මොන විදිහටද මේ පච්චුප්පන්නස්ස රූපස්ස පච්චුප්පන්න වූ රූපයේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හොති. එක් කලකිරීම පිණිස නොයලීම පිණිස අපහැරීම පිණිස පිළිපන්න කෙනෙක් වෙන්නේ. ඒ වගේම දැන් මේ රූපෙට කිව්වා වගේම වේදනාවටත් තියෙනවා. අහංකෝයතරහි වේදනාය කච්ඡාන. මෙන්න මේ විදිහටයි මේ දැන් වේදනාවෙන් කාදමලා තියෙන්නේ. අතීතම් පාහන්නද්දානම් ඒව මේව වේදනාය කච්චි. ඊසෙත් මේ විදිහටම වේදනාව කාදමලා තියෙනවා. කොහොමද? කියත අපි ඒතරේ පච්චුප්පන්නාය වේදනාය කච්ඡාන. මේ දැන් පච්චුප්පන්න වූ වේදනාව කාදමනවා වගේ. පච්චුප්පන්න වූ වේදනාවක් නේ. ඒක කාදමනවා. මේ නින්දන වේදනා කීති කියන එක දැක්කේ නැත්නම් සුඛ දුක අදුක්කම සුඛ කියන එක අල්ලගත්තා නම් වේදනාව කියන අන්න කාදමනවා. වේදනාව කාදමනවා. පච්චුප්පන්නාය වේදනාය කච්ඡාන. පහංචේව කෝපන අනාගතම් වේදනං අභිනන්දෙයියා. මොන විදියට අනාගත වේදනා අභිනන්දනයම අනාගතම් ප්‍රාහං අද්ධානං ඒව මේව වේදනාය කච්චෙයිය. අනාගතේ මේ විදියටම වේදනායෙන් පාදමනවා. එගිය තාපින් මොන වගේද? ඒතරයි පච්චුප්පන්නාය වේදනාය කච්චාමි. මේ දැන් මේ පච්චුප්පන්නම වේදනාව කාදමනවා වගේ. සෝයිති ප්‍රතිසංකාය මෙන්න මේ විදියට මෙනෙහි කරනකොට අතීතය වේදනාව අනපෙක්කෝ හෝති. අතීත වේදනා අපේක්ෂාවක් වෙන්නේ නැහැ. අනාගතම් වේදනන් ආදීනන්ද. ඒ අනාගත වේදනාවක් අභිනන්දනය කරන්නේ නැහැ. එයාට මොකද වෙන්නේ? මෙන්න මේකයි වැදගත් එක. පච්චුප්පන්නාය වේදනාය. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. මෙයා තමයි මේ පච්චුප්පන්න වේදනාවේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. ඒ සඳහා පිළිපන්නේ. මොකටද පිළිපන්නේ? නිබ්බිදාය කලකිරීම විරාගාය ඒ අක්ෂරින නයල්මට නිරෝධාය නිරෝධය තීස පටිපන්නෝ හෝ එනවාද? එතකොට ඒ රූපයේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝ තියෙන්නේ බවද? වේදනාවේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝ තියෙන්නේ. ඒකම පච්චුප්පන්නම්. පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝ. පච්චුප්පන්නාය වේදනාය නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝ. කවුද මේ අර කියපු දෙය? සුතවත් ආර්ය ශ්‍රාවකේ. සුතවා ආර්ය ශ්‍රාවකෝ ඉති කටසංකිට්ඨති. හැබැයි මේ සුතවත් නොවන කෙනාට මෙහෙම මෙනෙහි කරන්න බෑ. ඒ වගේම අහංකෝ ඊතර විඥාය සත්‍යං කියලා පච්චුප්පන්නානං සංඛාරානං නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝ. පච්චුප්පන්න වන සංඛාරේ නිබ්බිදාය විරාගාය නිරෝධාය සඳහා පිළිපන්න කෙනෙක් නේ අපටිපන්න මොහොත. ඒ වගේම අහංකෝ ඊතර විඥානේන කච්චාමි. මේ වගේ නම් මේ දැන් විඥාණයෙන් කාදමනවා ඔය විදිහට මෙනෙහි කරන කෙනා පච්චුප්පන්නස්ස විඥානස්ස විදාය විරාගාය නිරෝධාය ප්‍රතිපන්නෝ හෝති වෙනවා. ඒ ටික පැහැදිලිද? මාරි තියනවා අහන්න. සර්වන් සරණයි.
සර්වන් සරණයි සර්. තව සර්වන් සරණයි සර්. තව පොඩි තැනක් තියෙනවා අර මට මේ විඥාන සම්බන්ධ පැහැදිලි කරගන්න. දැන් මේ විඥානණය කියන එතනදී දැන් ඔය පහම සිද්ධ වෙනකොට රුප්පණය ඒ ඔක්කොම විඥානණය. එතකොට මේ එකිනෙක ක්‍රියාවලිවල රුප්පණයක් නේ සිදුවෙන්නේ කියලා කිව්වේ. එතකොට දැන් අපිට අපි දැන් අර බාහිර රූපයක් හදාගන්නේ වතුරේ බල්ලම ගත්තොත් ඒ හදාගන්නේ විඥානයේ දැන් පිළිබිඹ කරන්නේ නාම රූපයක්නේ. එතකොට විඥානණය කියන ක්‍රියාවලියේ ප්‍රතිඵලයේ තමයි අර පිළිබිඹුව. එහෙම ඒ විදිහට තමයි මට තේරිලා තියෙන්නේ සර්. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ. කිල්වන් සන්නයි.
ඔව්. එතකොට ඒ රූපය ගැන අහනකොට දැන් අපි බල්ලගේ ප්‍රමාණයදී බාහිර ඉන්න බල්ලෙක් කියලා නේ හිතන්නේ. ඒකම තමයි මේ මතක තියාගන්න තමන්ගේ ශරීරයේ තියෙන රූපෙක්. හා ඒ දෙකම සුත්තමතාවයි. එතකොට මේ රූපය තියෙන එක අධ්‍යක්ෂ වේවා බහිද්ද වේවා. ඒ රූපය කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ මොකටද? රූපමණයට. උපතීතිකෝ වික්කවේ සම්මා රූපන්ති වික්ෂති. රූපණයකට තමයි රූපය කියලා ව්‍යවහාර කරන්නේ. හරි. එතකොට ඒ රූපය කියන එක මේ අපිට රූපයක් වුණාට බුදුහාමුදුරුවෝ පෙන්නන ඔබ රූපණය. ඒ රූපණය බව නොදන්න කමට රූපයක් බාර අරගෙන.
එතන නේද ඒ විඥානේ අර මායාකාරී ස්වභාවයේ එතනද සිද්ධ වෙන්නේ. කියන්නේ විඥානේ නෑ, විඥානේ නාම රූපයෙන් පිළිඹු කරන්නේ. එතකොට ඒකට තමයි අපි රැවටෙන්නේ මේ ඇත්තම බල්ලා කියලා. බල්ලා රැවටෙන්නේ.
ඔව්
දැන් අපි නම් ඉතින් අපේ රූප වෙන රූපයකට. එතකොට ඒ අර විඥානේ මායාව ඔතන තමයි සිද්ධ වෙන්නේ නේද සර්?
ඔව්. එක පැත්තකින් දැන් විඥානේ කියන්නේ කණ්ණාඩියක් නම් ඒකේ පිළිඹු වුණ දේවල් තමයි ඔය පිළිඹු වීමමයි රූපණ කියන්නේ.
හරි.
ඒ රූපණ බව නොදන්න කමට අපි රූප කියලා දෙයක් රූප කියලා ඉලි ගැනීම මොඩකම. ඒක තේරුම් ගන්න දැන් අපේ අවිද්‍යාවෙන් තමයි ඔක රූප කරන්නේ.
රූප කරන්නේ
රූපය ඇත්ත කියලා බාර ගැනීම තමයි තණ්හාව කියන්නේ.
එහෙමයි.
අවිද්‍යාවෙන් රූපයක් වගේ පෙන්වනවා. වතුරෝගේ පෙන්න්නේ අවිද්‍යාවෙන්නේ. වතුර කියලා බාරගන්න සංහාව ගැටක සහා සන්න. එකට බලන්න ඒ බාරගැන්නම නේද අන්න සතර ආහාර ඉපදී ඒක කියලා බාර ගැන්න තමයි සංහාව.
එහෙමයි.
එතකොට දෙන්නේම තමයි අවිද්‍යාව. ඒකයි
තණ්හාව.
එතකොට ඒ තණ්හාව තමයි පත්‍ය. තණ්හා ජනිත කිරිස.
එහෙනම් එතකොට ඇයි එතකොට විඥානයේ මායාකාරී ස්වභාවය කියන්නේ? ඒකද විඥානේනේ දැන් බුදුරජාණන් ගොඩක් විලාවට මේ විඥානේනේ මායාකාරය කියලා අමාරුම මේ දේ විදිහට පෙන්නු කරේ.
අමාරුම
නෙමෙයි
ඔය පස් දෙනාම රූපය වේදනාව සංඥාව සංසාරේ විඥානයේ තියෙන පස් දෙනාම බොරුවක්. ඒක තමයි මෙතන මේ පෙන්නන්නේ. ඒ ඒක ඇත්ත කියලා බාරගත්තොත් කාදමනවා කජ්ජාම.
හරි.
දැන් අපිට විඥානය අමාරු වෙලා තියෙන්නේ. අපි විඥානය ගැන හොයන්නේ රූපය රූපේ එළිය නෙවෙයි ඉතේ කියලා පැත්තකට දානවා. ඒ විඤ්ඤාණය දහුණා කියලා දන්නේ නේ ඉන්නනවා දෙක වුණා කියලා.
එහෙමයි.
ඒක කොයිලා නැති හින්දා සීතාපාරුගාට වෙන්නේ පහම එක වගේ.
පහම එක වගේ හරි. ඒ පහම එකතු වෙලා තමයි මේ මෙවිල්ල කරන්නේ.
ඇයි පස් දෙනාට බුදුහාමුදුරු උපමා පහක් දෙනවනේ.
එහෙමයි.
මොනවාද
උපමා? අර්පින පින්දුයි ගිය බුබුලයි.
අනේ
ඉරිංගුව කෙසේ අරතුනේ අරතුව නැති කෙසෙල් කඳ මායාකාරය.
රූපය දෙන ගොඩක් වේදනාව දිය බුබුලක් සංඥාව ඉරිංගුවක් අනුකාරයේ අර අරතුව තියනවා කියලා හිතන කෙසෙල් කඳක් වගේ එකක්. විඥානි කියන්නේ මායාකාරය. එකක් සමාරෝ කියන එක නෙවෙයි පහම
පහම
මොකකට මාරගත්තු කියන
පහම මාරුකාරය
පහම මාරුකාරය මාරුකාරය ඒක උලා කරලා තියෙන්නේ ওই පහම
පහමයි
ඒ වන්තිත් ඒක පංච උපාදාන කන්ද දුක්කා ඒ පහ බාර ගැනීමමයි නුඹ ලබගත්ත ඉන්නේ ඇත්ත කියලා ගත්තා නේ අපි යථාභූත ස්වභාවය දැක්කන්නේ. එතකොට මේ කාදම කච්චනීය බව දැක්කනේ.
හොඳමයි සර්. පැහැදිලි. හොඳමයි සර් තිරුවන් සරණයි. ගොඩක් පිං.
සාමාන්‍ය
අපි හදේ. ඔව්. එතනදී දැන් අපි රූප වේදනා සංඥා සංඛාර විඥාන එහෙම කියලා පහක් ගැන සර් අපි කතා කරාට එදා එදා ජීවිතේ අපි පය ගහලා ඉන්න මුලා වෙන මට්ටමේදී අපිට වේදනාව කියන එක අහු වෙන්නේ රූපයකට අලෝලා. අපි දැන් වෙන් කරලා අඳුනගත්ත මේ අර සද්දේ මේ ගිර වගේ සද්දේ ඒකත් අපි අලවන්නේ රූපයකට. ඒකකොට සකස් කරා නම් සකස් කරන්නේ රූපයක්. ඒකකොට මේ රූප වේදනා සංඥා සංකාර ඔය ටික වෙන් කරලා කතා කරාට ඔය තේරම එක ඔය තේරගීම එකතුවකින් තමයි විඥාණය කියන එක පිළිඹු වෙන්නේ ඔය තේරගීම එකතුවකින්. එතකොට අපි පය ගහලා ඉන්න මෝඩ මට්ටමේදී මම හැමතිස්සෙම ඉන්නේ රූපයකට අලෝල නම් මම පටන් ගත යුත්තේ රූපය පිළිසිඳ දකින්න ඉති රූපන් ති රූපස්ස සමුදය එතනින්මයි මම පටන් ගන්න ඕන අපි පහක් කියලා මේ කතා කරාට මේක තේරුම් ගැනීම පිණිස බෙදා දක්වලා කතා කරාට වේදනාව හෝ සංඥාව හෝ සංකාරය හෝ සිතකින් හෝ අපි දැනගන්න අපි අලවන්නේම රූපක තැනේ කියන තැන තමයි මේ ඉන්නේ මම තේරුවන් සරණ
ඒක අපිට බලන්න ලේසි ප්‍රායෝගික තැන තමයි රූපය ගොඩක් වෙලාවට. දැන් අපි දැනගන්න ඕන රූපයක් උප්පණය බව දකින්න පුළුවන් නම් ඒකම තමයි සමුදය වෙන්නේ. රූපණය කියන එක තමයි මේ සමුදය වෙන්නේ. ඒකට රූපණය කියන්නේ දැන් අපි හිතන්නේ රූපය කියලා. දැන් ඒ කියන්නේ අපි රූපය කිව්වහම අපිට තියනවා නේද මොනවා හරි අල්ලන්න පුළුවන් සතර මහා ධාතුන් හැදිච්ච නේද ලෝකේ තියෙන දෙයක් කියන එකකටනේ අපි රූපය කියන්නේ අපිට කවදාවත් තේින්නේ නැහැ නේ ඔය රූපය කියන එක වතුරේ හදපු බල්ලෙක් කියන ස්වභාවයෙන් දැන් බල්ලට බල්ලගේ මානසිකත්වයට වතුරේ ඉන්න බල්ලා අපි හිතන જાතියම රූපය අපි එළියේ තියෙන රූපයක් කියලා හිතන මත්තමේමයි වතුරට එබෙන බල්ලා අර වතුරේ ඉන්න බල්ලා ගැන විශ්වාස කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අපි දන්න ඔක්කොම රූප ජාති ටිකත් ඔන්න ඔය වගේ රූපණයක්මයි. දැන් රූපණය වීම බව අපි දන්නේ අපි පිළිගන්නේ රූපයක් කියලා. මේක අමාරුම දේ තමයි තමන්ගේ ශරීරයත් රූපණයක් කියලා දකින්නේ. මොකද අපි ලෝකයා හිතන්නේ මේ තියෙන ශරීරයකට මොනවා හරි වෙනවා කියලා. සීතයෙන් උෂ්ණයෙන් රුප්පණය වෙනවා කියනකොටම අපිට මට ශරීරයක් තියෙනවා ඒක සීතල වුණහම මේක වෙනස් වෙනවා පීඩාවටපත් වෙනවා කියලා හිතනවා. එතකොට අපි ශරීරයට වෙන දෙයක් නිදාගන්නේ. දැන් බුදුහාමුදුරුව පෙන්නන්නේ මේ ශරීරයක් මතු කරලා දෙන්නේ. රුප්පණය කරලා දෙන්නේ මෙන්න මේවයි. සීතයෙන් උෂ්ණයෙන් මැදිගඳුරු තත්ත්ව ස්පර්ශයෙන් නะ රූපයක් මතු කරලා දෙනවා. නිකක් තියෙන රූපයකට වෙන කතාවක් නෙවෙයි මේ කියන්නේ. බල්ල වතුරට ඉදෙනකොට රූපයක් මතු කරලා දෙනවා. ඒක රුප්පණයක් කියන්නේ. හැබැයි සාමාන්‍ය ලෝකයා හිතන්නේ රූපයක් කියලා. ඒ බල්ලගේ උපමාවේ වෙන ටිකමයි අපි රූපය කියලා රැවටිලා ඉන්නේ. ඒකට ඕකට තමයි මේ බුදුහාමුදුරුවෝ මේ රූපය කියන එක පෙන ගොඩක් වගේ කියලා උපමා කරන්නේ. පෙන ගොඩක් දැකලා ඔන්න රූපයක් තියනවා කියලා හිතනකොට බලන්න මොන වගේ අදහසක්ද? ඉතින් දෙයක් නේ. දෙයක් කියලා කියන්නවත් බැහැ. එහෙම ස්වභාවයක් තමයි මේ සාමාන්‍ය පුතග්ඥය රූපය කියලා හිතාගෙන ඉන්නේ. පුතග්ඥය කියන්නේ කවුද? අසෘතවත්. අහල නැති. දැන් මේ සූත්‍ර කියනනි සුතවත් වෙනකොට සුතවත් ආර්ය ශ්‍රාවකය. මෙහි කරන විදිහ වෙනස් වෙනවා. ඒක සාමාන්‍ය ලෝකයා ලෝකෙ ගැන දන්න විදිහක් සුද්ධ. ඒකට තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටික මෙන්න මේ බුදුහාමුදුරුවෝ ඒවට කියපු ටික. මොකද්ද මේ රූපය කියලා කියන්නේ? තින්ච ධික්කවේ රූපං වදේත. උප්පටිති කෝ ධික්කවේ තස්මා රූපංති උච්චති. ඒකට මේ රූපණය කියන එක තමයි මේ රූපය කියලා ව්‍යවහාර කරන මට්ටමකට ගෙනහැලා තියෙන්නේ. ඒක ව්‍යවහාර කියනකොට තේරුම් ගන්න ඒක ඇත්තයි කියලා බාර ගන්න මට්ටම. මේ බල්ලට වතුරේ බල්ලෙක් උප්පණය වුණා එක උගේ මට්ටමට යනකොට ඒක රූපයක් කියලා ව්‍යවහාර කරන්න පුළුවන් මට්ටමකට උපත් වෙනවා. එතකොට ඒක කියන්නේ රූපයක් කියලා බාර ගන්න. බාර ගැනීම තමයි සංහම. උප්පණය කරන්නේ නොදන්න කමා විද්‍යාව. අවිද්‍යාවෙන් මතු කරලා දෙන දේ ඇත්ත කියලා බාර ගැනීම තමයි සංහාර. අවිද්‍යා නිවරණ සංහා සංයෝජන. ඊට මේක ගාස් නොවනින් බලන්න ඕන දැන් සීතෙන් උෂ්ණයෙන් පිපාසාවෙන් බඩගින්නේ නැති මදුරු වලේ බන ඒ වගේ සත්තුන්ගෙන් සර්පයන්ගෙන් අපිට මේ කොහෙවත් නැති ශරීරයක් එකපාරට මතු වෙනව නේද? අපි වෙන කතාවක ඉන්නකොට ශරීරයක් තියනවදවත් දන්නේ නැහැ. ඉතින් ගාම් මදුරෙක් ආපු ගමන් ඔන්න ශරීරේ මතු වෙනවා. උප්පණයෙන්. ඒ සාමාන්‍ය ලෝකයා හිතන්නේ මේ තියෙන ශරීරේ මදුරෙක් ඇවිල්ලා කෑවා කියලා. ඒ නැති මදුරු ස්පර්ශයෙන් උප්පණයක් වුණා කියන එක තේින්නේ නැහැ. දැන් මෙන්න මේ උප්පණය කියන එක හරි වැදගත් දෙයක්. එතකොට ඒක අහපු කෙනා තමයි සුතවක් ආර්ය ශ්‍රාවකය වෙන්නේ. එතකොට බුදුහාඳුර කියනවා ඔන්න ඒ පිට ඔය ජාති කලේ ඔයිට අරුවන් මොකද වෙන්නේ? අත්තබික්කවේ සුතව ආර්ය ශ්‍රාවකෝ. ඉතිපටි සංචිත්තති. ඔන්න එතකොට භික්ෂුණී මේ සුතවක් ආර්ය ශ්‍රාවකය මෙන්න මෙහෙම මෙහි කරනවා. මොකද මෙහි කරන්නේ? අංකෝයතරේ රූපේන කර්ඥා. නේදන් මාව රූපය කාදමන සාමාන්‍ය කෙනෙකුට ඔය රූපය කාදමනවා තමන්ව කාදමනවා කියන එක හිතා ගන්නවත් බැන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නේ මේ රූපය කාදම විනාශ කරන. මේ රූපය බාරගත්තා කියන්නේ දුකටපත් වුණා කියන එක. එහෙම මෙනෙහි කරන කෙනා තමයි මේ පච්චුප්පන්න වන රූපය. පච්චුප්පන්නස්ස රූපස්ස නිදිදාය විරාගාය නිරෝධාය ප්‍රතිපන්නෝ හොති. පච්චුප්පන්නාය වේදනාය නිබ්බිදාය විරාගය නිරෝධාය ප්‍රතිපන්නෝ හොති. දැන් කලකිරීම පිණිස අත්හැරීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නා වේ. ඒ වගේ සංඥාවේ අන්තරින් ඉන්නේ ටික අපි පැහැදිලි කරානේ. අපි ඒකේ ගොඩාක් කතා කරපු හින්දා ඊළඟ අපස්සවන් හිතන්නේ යන්න පුළුවන් නේද? ඊළඟට බුදුහාමුදුරුවෝ අහනවා දැන් මොකද මේ ගැන හිතන්නේ? සංකින් මඤ්ඤත වික්කවේ. එන බලන්න ඔච්චර ගොඩක් විස්තර කරලා. මේ දැන් මේවායි නිබ්බිදාව විරාගය නිරෝධය කියනක පිළිකන්න කෙනා ඉකින් මෙන්න මෙහෙම අහනවා. සංකින් මඤ්ඤත දිට්ඨි. මේ ගැන මොකද හිතන්නේ දිට්ඨි? රූපං නිච්ඡං වා නිච්ඡං වා. මම බලන්න දැන් ඔය ප්‍රශ්නේ රූපය නිත්‍යද අනිත්‍යද කියලා සාමාන්‍ය කෙනාගෙන් අහනකොටයි මෙන්න මේක තේරුම් ගත්තා. මේ රූපණයකට නිරූපයක් කියලා බාර ආරම් තියෙන කියන එක තේරුම් ගත්ත කෙනාටයි දැන් ඇහුවා. එතනම ඔය වතුරේ ඉන්න බල්ලා නිත්‍යද අනිත්‍යද කියලා ඇහුවොත් අපි මොකද්ද දෙන උත්තරේ? බල්ලගෙන් ඇහුවොත් කියයි අනිත්‍යං කියලා. අනිත්‍යයි කියලා. ඒ ඉන්න බල්ලා ඉතින් වෙනස් වෙලා යනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, ඇති වෙනවා කියනවා. ඒවත් කියලා මොනවයින් හරි හිතලා නැත්නම් රත්‍ර මහා ධාතුනේ ඔය මොනවයින් හරි හිතලා අනිත්‍යයි කියයි බල්ලා. දැන් අපිත් අනිත්‍යයි කියනවා. අර බල්ලා කියන තේරුම ඇත්ත පළාත් එකක් නෙමෙයි, වෙනමම අදහසක්. මොකද්ද අපි දෙන්නේ? මේ රූපණයක් නේ රූපේ කියලා ව්‍යවහාර කරලා තින්නේ කියන අදහසින් නේ අපි උත්තරේ දෙන්නේ. රූපණයක් නේ රූපේ කියලා බාරලා තින්නේ. අර මුරුංගුව පේන තැනක වතුර හැදුවා වගේ වැඩක් නේ කරලා තියෙන්නේ. අදනේ අවිද්‍යාවෙන් කරපු සංකාරයක් නේ, මොඩකමක හදපු දෙයක් නේ. දැන් අපි දෙන අනිච්ඡං කියන එකේදී එන්නේ ක්ෂණේකටවත් පිහිටන්න බෑ, උපදින්න බෑ. ඉපදිලාම නැති. එහෙම නැත්නම් අනුත්පාද කියන එක. ඒක කියනකොට ලොකු අර්ථයක් දැකලා කියන්නේ මොකද්ද? මොඩකම තියෙනකන් ඕක තියෙන. අනිවාර්යෙන්මත් ඉගන්න ඕනේ. කියන්නේ අවිද්‍යාව තියෙනකන් ඒ රූපේ තියෙන. අවිද්‍යාව යෙදුනේ නැත්නම් උපදින්නම බැහැ. ඉමස්මින් සතේ ඉඳන්වෝටි ඉමස්මින් සතේ ඉඳන්වෝටි කියන පටිච්ච සමුප්පන්නේ ඥාය දැකලා කෙනෙකුටත් මේ ප්‍රශ්නෙටම උත්තරේ දෙන්න පුළුවන්. රූපං නිච්ඡං වාති. රූපං නිච්ඡං වා නිච්ඡං වා. අනිච්ඡං බන්ති කියලා දෙන උත්තරේ. ඒ කියන්නේ ආර්ය දර්ශනයේ ඇවිල්ලත් කෙනෙකුට උත්තරේ දෙන්න පුළුවන්. මෙතන පටිච්ච සමුප්පන්න බව දැකලා පටිච්ච සමුප්පන්න බව දැකලා කියන්නේ මොකද්ද? ඉමස්මින් සතේ ඉඳන්වෝටි මේ ඇත්තල්ලි මේවි. ඉමස්මින් සතේ ඉඳන්වෝටි මේ නැත්නම් මොනවම වෙන්න බෑ. එහෙනම් වතුරේ බල්ලා කියන එක වෙන්නේ මෙන්න මේ අවිද්‍යාව යෙදුනොත් විතරයි. අවිද්‍යාව යෙදුනේ නැත්නම් මොන දෙයක් ගැන කතා කරන්නවත් බෑ. නිරෝධ දර්ශ. කතර නිබ්බිදාය විරෝධාය නිරෝධාය ප්‍රතිපන්නෝ හෝති උන කෙනා දෙන උත්තරේ දැන් ඉච්චන. සංකීර්ණ මඤ්ඤත දිට්ඨෝයි රූපං නිච්ඡංවා අනිච්ඡංවාති කියන ප්‍රශ්නෙට දෙන උත්තරේ අර මාර්ගයට පිළිපන්න කෙනා දෙන උත්තරේ ඔක අහලා නැති දන්නේ නැති කෙනා දෙන උත්තරේ එකම උත්තරේ වුණාට අනිච්ඡං කියලා උත්තරේ දුන්නට ඒක තේරුම් ගැනීම ලොකු වෙනසක් තියෙනවා. දැන් ඔන්නෝක තේරුම් ගත්ත කෙනාගෙන් තමයි යම්පාන අනිච්ඡං දුක්ඛං වා සං සුඛං වා. ඒකේ යමක් අනිත්‍ය නම් දුක්ක්ද සැපක්ද? දුක්ඛං බංචේ කියන්නේ මලම අර සංස්කාර දුක්ඛය දැක්ක කෙනෙක්. ඒ කියන්නේ රූපණය රූපය කියලා සංස්කරණයම දුකක් කියලා දැක්ක කෙනාට ආයේ ඔක මොකක්ද කියන කතාව ඕනේ නැහැ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන එක එතනම උත්තරේ ඇවිල්ලා දුක්ඛං බන්ති. එහෙම කෙනාට තමයි කියන්නේ යම් පණිච්චං දුක්ඛං විපරිණාම ධර්මං කල්ලං නුත්තං සමනි කොස්තුති. ඒ කියන්නේ මොකද හිතන්නේ? යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම ධර්මයක් නම් දැන් ඒ ගැන මොකද හිතන්නේ? ඒ සම්මම ඒසෝ අනස්මේ ඒසෝ මේ අස්සාති. ඒ මගේ ඒ මම මගේ ආත්මය කියලා කියන එක සුදුසුද කියලා අහන්නේ. ආත්මයද නැද්ද කියලා නෙමෙයි, එහෙම කියන එක සුදුසුද? නොහේ සම්බන්තු. අනේ උත්තරේ එනවා. ඒක වේ රූපෙට විතරක් නෙමෙයි වේදනාවට සංඥාවට සංකාරයට විඥානයට පහතම අහනවා. ඒක අනිච්ඡං බන්ති කියන එක උත්තරේ දෙන්නහම අස්මාපිහ දික්කවේ ඔන්න ඔය විදිහට තමයි භික්ෂුනි යං කිංචි රූපම් මොනවාම හරි රූපයක්. මොනවාම හරි රූපයක් කියනකොට අර 11 ආකාරය. අතීත අනාගත ප්‍රත්‍යප්පන්න අජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා කනිත්තං වා යම් දුරේ සංසිතේවා සබ්බන් රූප. ඒ සියලු රූප. දුර රූප, ළඟ රූප, ඕලාරික කියන අධ්‍යක්ෂ බහිද්ද. ඒ වගේ අතීත අනාගත වර්තමාන කියන ඕනම රූපය සියලුම රූප. මේ තමම නේසෝහනස්මි නේසෝවත්ත. ඒරුණේකන් යථාභූතං සම්මප්පඤ්ඤාය දත්තං. ඔන්න ඔය විදිහට යථාභූත ස්වභාවයේ සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න. කවුද මේ අර සුතවත් ආරය ශ්‍රාවකය. යකාටි වේදනා විදිහටම වේදනාව විදිහටම සංඥාව විදිහටම සංකාරය විදිහටම විඥාන. ඔය විදිහටම කියන්නේ අර 11 ආකාරයෙන් ඔය එකක් හරි තිබුණා නම් වේදනාවක් තිබුණා නම් සංඥාවක් තිබුණා නම් සංකාරයක් තිබුණා නම් විඥානයක් තිබුණා නම් මේ සියල්ල සබ්බම් මේ සම්මමනේ සෝහනස්මි නමේ සෝවත්තාති. ඒව මේකන් යථා බුදුසං සම්මප්පඤ්ඤාය දක්සම්. පැහැදිලිද? අන්න එහෙම. දකින කෙනා. ඒලාව ඉවරින්ද ඉතුරු ටිකක් තවක දැන් සමන් දැරිසන්න පුළුවන්. ඒ ටිකක් කියන්නම්. කොහොම දකින කෙනා. මේ යථාභූත ස්වභාවය සම්මප්පඤ්ඤායෙන් දකින කෙනා. යථාභූත ඒවා මේකන් යථාභූතං සම්මප්පඤ්ඤාය දක්සම්. අයං උච්චති වික්කවේ අරිය ශ්‍රාවකෝ. මෙන්න මේ විදිහට අරිය ශ්‍රාවකේ අපතිනාති නෝ ආචිනා. යන්නේ රැස් කරන්නේ නැහැ විසිරෝනවා. එරන. ඒ කොළොස් ආකාරෙම තියෙන රූපයක් හරි වේදනාවක් හරි සංඥාවක් හරි සංකාරයක් හරි ඒ ආර ශ්‍රාවකය නික විනාශ කරනවා රැස් කරනවා නේ විනාශ කරන්නේ යයි කියන ලැබේ රැස් නොකරන්නේ දුරු කරන්නේ අල්වා නොගන්නේ විසුරුවා හරින්නේ දැන් අල්වා ගන්නේ නැහැ විසුරුවා හරින්නේ රැස් කරන්නේ නැහැ දුරු කරනවා එකතු කරන්නේ නැහැ විසුරුවා හරිනවා ඒ වගේම නිවන්නේ නොදල්වන්නේ. අවුලවන්නේ නැහැ නිගලවන්. කුමක් විනාශ කරයිද රස්න කරයිද? එහෙනම් ඊළඟට ප්‍රශ්නය අහන කුමක් විනාශ කරයිද රස්න කරයිද? රූපය විනාශ කරයි රස්න කරයි. මම බලන්න දැන් රූපණය කියන එක දැනගත්තු කෙනා මොකද්ද විනාශ කරන්නේ? රූපය. අච්චුප්පන්න වූ රූපය විනාශ කරනවා. රූපය විනාශ කරයි රස් කරන්නේ නැහැ. වේදනාව විනාශ කරයි රස්න කරයි සංඥාව විනාශ කරයි රස්න කරයි සංකාරයන් විනාශ කරයි රස්න කරයි විඥානය විනාශ කරයි රස්න කරයි ඒ වගේම අහනවා කුමක් දුරු කරයිද අල්වා නොගන්නේ රූපය දුරු කරයි අල්වා නොගන්නේ වේදනාව දුරු කරයි අල්වා නොගන්නේ මේ විදිහට සංඥාව සංකාරය විඥානය ඊළඟට අහනවා කුමක් විසුරුවා හරීද එකතු නොකරයිද අපෝ මේ රූපය විසුරුවා හරී එකතු නොකර වේදනාව විසුරුවා හරී එකතුමත්යි. අනේ ඒ විදිහට ඒ જાති පහ. ඊළඟට කුමක් නිවයිද නොදල්වයිද? රූපය නිවයි. නොමදල්වයි. ඉතින් තේරුම් ගන්න. රූපය නිවලා දානවා. දල්වන්නේ නැහැ. ඉතින් වසුරේ බල්ලා කියන එක එතනම නිවලා දානවා. දල්වන්නේ නැහැ කියන්නේ ඒ පිළිගන්නේ නැහැ. ඒක අපි දන්න හැම රූපයකම එහෙමයි. එහෙම වුණත් මතක වෙන්නේ ඊළඟට මහණෙනි මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ සුතවස්තරේ ශ්‍රාවකතුන් රූපයේ හිද කලකිරේ වේදනාවේ හිද කලකිරේ සංඥාවේ හිද කලකිරේ සංකාරයන් ඒ විඥානයේ කෙරේද කලකිරේ කලකිරෙනවා කියන්නේ නිද්දීතාව කලකිරුණත් මතක වෙන්නේ කලකිරුණෝ කලකිරුණේ නොයලෙ ඉරාදාය කියන්නේ කලකිරුණේ නොයලෙ නොයලෙීමේ නිදේ හොඳයි නොයලුණොත් නිදෙනවා නිදුණු කල්හි නිදුනේ මේ යන නුවණ පහළ වෙයි. ජාතිය සේවයේ ප්‍රශ්නකාරයේ ප්‍රාතනා පිළි විස්තරේ තියෙනවා කතා කරන්නේ නැහැ කියන එක. මොන ඊට පස්සේ කියන ටිකක් හොයදක. එහෙම වුණහම මොකද වෙන්නේ? මහණෙනි භික්ෂුව තමයි රැස් කරන්නේද නොවේ විනාශ කරන්නේද නොවේ. ඉස්සෙල්ලට රැස් කරන්නේ නැහැ විනාශ කරනවා කියලානේ. දැන් රහතන් වහන්සේ මොකද කරන්නේ? රැස් කරන්නේද නොවේ විනාශ කරන්නේද නොවේ. බලන්න අර රූපණය කියන එක තේරුම් ගත්තනම් හරියටම දැක්කනම් රැස් කරනවා හරි විනාශ කරනවා කියන හරි එක කියන රූපයක් උපදීද? එතකොට තේරෙනවා රැස් කරන්නේද නොවේ විනාශ කරන්නේද නොවේ. රැස් කරන්නේද නොවේ විනාශ කරන්නේද නොවේ යයි කියනු ලැබේ. විනාශ කොට සිටියේ වෙයි. එතන විනාශ කරලම ඉන්නවා. දුරු කරන්නේද නොවේ අල්ලා ගන්නේද නොවේ. දැන් ඉස්සෙල්ලා තිබුණානේ දුරු කරනවා අල්ලා ගන්නෑ කියලා. දැන් කියනවා දුරු කරන්නේද නොවේ අල්ලා ගන්නේද නොවේ. මොකද දුරු කොට සිටියේ වෙයි නිසා. ඒ වගේම එකතු කරන්නේද නොවේ විසිරුවා දුරු කොට සිටියේ වෙයි විසිරුවන්නේ විසිරුවන්නේද නොවේ එකතු කරන්නේද නොවේ. ඇයි විසිරුවන්නේත් නැත්තේ එකතු කරන්නේත් නැත්තේ? විසිරුවා සිටින නිසා. ඒ අන්තිම එක තමයි නිවන්නේද නොවේ ගල්වන්නේද නොවේ. ඇයි නිවා සිටියේ වෙයි නිවලා ඉවරයි. ඒ වගේ යන්නහම මේක හරි ලස්සනයි. ඒ අන්තිම කියන්නේ තොට කුමක් රැස් නොකරන්නේද කුමක් විනාශ නොකරන්නේද කුමක් විනාශ කොට සිටියේද? රූපය රැස් නොකරයි නොම විනාශ කරයි විනාශ කොට සිටියේ වෙයි. දැන් තේරෙනවාද ඒ රූපය කියන එක? කුමක් රැස් නොකරන්නේද කුමක් විනාශ නොකරන්නේද කුමක් විනාශ කොට සිටියේද? රූපය රැස් නොකරයි නොම විනාශ කරයි විනාශ කොට සිටියේ වෙයි. වේදනාව රැස් නොකරයි නොම විනාශ කරයි විනාශ කොට සිටියේ වෙයි. ඒ විදිහට ඒ ජාති පහකම තේරුම් ගන්න පුළුවන්. බලන්න මේ කඥණීය සූත්‍රයේ කොච්චර ගැඹුරක් පෙන්නනවද. මහණෙනි මෙසේ කෙලෙස් සංකරණය දුරු සිත් ඇති විශ්ව සත්වයා සහිත වූ බ්‍රහ්මයා සහිත වූ ප්‍රජාපති සහිත වූ දෙවියෝ දුරදීම නමස්කාර කරයි. ඒ දෙවිවරු දුරින් ගම නමස්කාර කරනවා මෙයාට. කොහොමද නුඹ වහන්සේ යමක් අඳහා තිබන්නේ? ඒ කියන්නේ අපේ ප්‍රතිපදාවක් වේද යමකට කැමතිවන්නේ නේද? එය අපි නොදනිමු. අනේ දෙවිවරු බ්‍රහ්මවරු කියන දේ. මේ උභවහන්සේ මේ පිටන දේ කැමති නොවන දේ අපි දන්නේ නැහැ. අපිට හිතා ගන්නවා. පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්සේ ඔබට නමස්කාර වේවා. පුරුෂෝත්තමයන් වහන්සේ ඔබට නමස්කාර වේවා කියලා මේ විදිහට මේ ශක්‍රයා බ්‍රහ්මයා එතුළ දෙවියෝ දුරින් ඉඳන්ම නමස්කාර කරනවා කියනවා. එතනින් මේ කඥණීය සූත්‍රය අවසන් වෙනවා. ඒ ටිකත් එක්ක මොනවා හරි මම කියාගෙන ගියේ මුළු සූත්‍රෙම දැනගන්න ඕන හින්දා ඒවා මේ අර්ථයට ගැලපෙනවා කියලා දැන් තේිනවා. ඒ දිගටම මොනවා හරි කෙටියෙන් අහන්න තියෙනවා නම් අහන්න. තෙරුවන් සරණයි. ඒ අන්තිමට කියපු ටිකක් හිමීට තව දවසකට සාකච්ඡා කළොත් හොඳයි කියලා හිතෙනවා. ඒ ටික පැහැදිලි වුණාද? තෙරුවන් සරණයි.
ඩොක්ටර්වි තෙරුවන් සරණයි. ඔතන අර අපි සාමාන්‍යයෙන් දැන් මේ අධ්‍යාපන බලනකොට අපි රූපය දිහා බලනකොට අනුපාද කියන්නේ මේක මේ වසුරින්න වසුරින් හදාගත්ත බලයක් කියලා බැලුවොත් ඒක නැත් ඒක එහෙම බැලුවොත් ඒක මුක්කන් ඒක විතරක් බැලුවොත් අරූප tattikata වගේ යනවා කියලා අදහසක් එනවා. ඒ කියන්නේ අපි ඇත්තම වයපැත්ත විතරයි බලන්නේ. අපි සමුදේ අපේ ඇතුන් දැලෙන්නේ නැහැ. මේක මේක මෙහෙම අවිද්‍යාවෙන් මේක ඇතුන පැත්ත දැලෙන්නේ අපි එක පාර්ශ්වම අර පතර ඉන්න බල්ලෙක් එක පාට බලන්න කිව්වේ වයසට විතරයි දැනෙන්නේ කියලා. ඔකේ දෙපැත්තම බලන්න ඕනේ කියන එකක් වගේ මට අදහස් වෙනවා. ඒ ගැන පොඩක් අදහස් දක්වන්න ડોක්ටර් ඉස්සරහ.
මම හිතන්නේ ඒක අනිත්‍යත්වම තමයි මේ කියන්නේ. දැන් සාමාන්‍ය අය බලන්නේ හටගත්ත බල්ලගේ නැතිවීමනේ, හටගත්ත රූපේ නැතිවීමනේ වය කියලා බලන්නේ. දැන් මේ කියන්නේ හටගත්ත රූප කතාවක් නෙමෙයි. රූපය හටගත්තේ කොහොමද? රූපණේ බව නොදන්න තමයි. තේරුණා? රූපය හට ගැනීමමයි බලන්නේ. රූපනේ බව නදන්න ගමටයි රූපය හටගස්සේ. ඕක බලනවා කියන්නේ වයස් බලලා ඉවරයි. එනේ හට ගන්න හැටි හට නොගන්න හැටි කියන දෙකම බලලා ඉවරයි. හට ගත්තු දෙය නැති වෙන හැටි නෙවෙයි. දෙයක් කළොත් එහෙම ලෝකෙට අහු වෙනවා. දෙයක් කරගත්තෙම මෝඩකමට නේද කියන එකයි මේ බලන්නේ. ඒ කියන්නේ හටගත්තු සමුදය ලෝකෝත්තර දැක්කේ. අවිද්‍යාව නිසානේ දෙයක් වුණා. අවිද්‍යාව නැත්නම් දෙයක් වෙයිද? අනුස්පාදය උපදින්නේ නැහැ. ඒ වය කියන එක ලෝකෝත්තර දර්ශනයේදී හට නොගන්න විදිය. නැස්තෙන් අදදී දැන් නැහොතී කියන ධර්මතාවය. දැන් ලෝකයා බලන්නේ ඇති උන දේ නැති වෙන එක. ඒකයි ඒකේ පූර්ව ප්‍රතිපදාවේ ලෝකෝත්තර දර්ශනයේ වෙනස. පැහැදිලි වුණාද? පෙරවන් සරණයි.
ඔව් ඒතන ડોක්ටර් ඔබතුමා ගැස්තරේ අර කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපේ රූපයක් දැකලා ඒ රූපේ සමුදයයි ඒ අදිච්ච රූපේ වයයි සාමාන්‍යයෙන් බලන්නේ මෙතෙන්දී ඇත්තටම අර ඒ කියන්නේ අනුත්පාදකයක ඒ කියන්නේ ලෝකෝත්තර විදිහට බලනවා නම් අනුත්පාදකයක ඒකේ හට ගැනීම නම් හටගන්නේ අර තමන්ගේ ඇහැ හෝ බල්ලගේ ඇහැ ඒ කියන්නේ ඒ ඇහැ අවිද්‍යාවෙන් මේ බල්ලෙක් වතුන් නිර්මාණය කරා කියන එකයි. ඒ වගේම එහෙම අවිද්‍යාවෙන් හදාගත්ත බල්ලෙක් නැති නිසා ඒකේ හුවවැය වීම එතනම ඒෂණය මේ කියන්නේ මේ ඇති කල්ලි මේ වේ මේ නැති කල්ලි මේ නොවේ කියන එක ඒෂණේ උදේවයක් එතන කතා කරන්නේ. එහෙම නේද? අර මුලදී කතා කරේ පූර්ව ප්‍රතිපදාවේ ඒ කියන්නේ කාලයක් ගිහිල්ලා සමුදයයි හුවවැයයි වගේ එක මෙතන ක්ෂණේදී
සිත වෙන සිත්තියක් ඒ වගේ දෙයක් නේද ඔබතුමා දැස්. නෑ ශනේය තියෙන එකක් අදාළම නැහැ. පස්සුපස්සු සිද්ධිය.
ඒක කාලයකට නෙවෙයි
නේ. නෑ. ශනේය කියන කතාවක් කියෙදෙන්නේ නැහැ. ඒක ඉක්මවා යනවා. ඒ කියන්නේ දැන් රූපය කියන අදහස ව්‍යවහාරයට ආවේ රූපණය බව නදන්න කම. මේ නදන්න කමට රූපයක් ගැන ව්‍යවහාර කරමු. දන්නවනම් රූපය කියලා එකක් අදාළම නැහැ. එතර වෙලා.
ඒ කියන්නේ අර උපන ස්වභාවය කියන්නේ ඒකත් ඇත්තටම මේ අවිද්‍යාවෙන් පනවගත්ත. එතකොට රූපණය කියන එකේ අපි කොලොස් ආකාරයක් දෙන්නේ නැද්ද?
ඒක බලන්න පුළුවන්. අපි දැන් ඉස්සෙල්ලා මේ 11 ආකාරي පිටිකන්නේ රූපයක් කියලා ගත්තෝ. තේරෙනවා? රූපයට තමයි අතීත කියන්න පුළුවන්, අනාගත කියන්න පුළුවන්, වර්තමාන කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වස්තුවේ බල්ලගේ ශරීරය කියලා ගත්තොත් දැන් ඉන්න බල්ලා අතීත බල්ලා අනාගත බල්ලා අනාගතේ මොන්දි ඩායි බැලුවොත් මොන්දි මම දකින්න කලින් මොන ඉඳලා තියනවා නේද කතාවක් එනවනේ මේ ශරීරය කියලා ගන්නවා. ඔය ශරීරය මම දකින්න කලින් උදන් තිබිලා තියෙනවා. බලන මොහොතේ දෙන්නවා. ආයෙත් අවසරයක් බැලුවොත් ආයෙත් ඒයි. ඒ දැන් රූපයක් බාරගත්තානේ. දැන් හිතන්න අපිට පේන්නේ නිරුඟුව. ඔය කතා කරන්නේ වතුර ගැන නේද? මොකද්ද තත්ත්වය?
කෙනකින් අතීතයක් වර්තමානයක් පරවන්නේ
නැහැ. අනවන්න බෑ. ඒ කියන්නේ දෙයකට සාපේක්ෂවමයි අතීත අනාගත වර්තමාන කතාව එන්නේ. ක්ෂණය කියන කතාව එන්නේ. දැන් මේකෙ පෙන්නන්නේ දෙය කියන ගතියම පැන වෙන හැටි නොපැන වෙන හැටි. හට ගන්න හැටි නොහට ගන්න හැටි. ඒක බුදුදහම ඇහුනොත් තමයි නොහට ගන්න හැටි හිතා ගන්නවත් පුළුවන්. ඒගයි සූතවත්
ආරසාවකයන්.
ඔව් මට තියෙන ප්‍රශ්න තමයි. ඔව් කොහොමද කියන්නේ. ඒකපට ඒකේ උදේවය කියලා අපි ওই ලෝකෙට හිතන අර්ථෙ නෙවෙයි එතන තියෙන්නේ. ලෝකයා බලන්නේ ඒ රූපේ හටගත්තු හැටි නැති වෙන හැටි. අපි බලන්නේ රූපය කියන එක හටගත්ත හැටි හට නොගන්න හැටි. ඒක ආර්ය දර්ශනයේදී හටගන්නේ නැහැ. ඉනස් වෙන අපිට දන්නවා හොත්. ඒක තමයි ඇත්තටම වය කියලා කියන්නේ ආර්ය දර්ශනයේ තියෙන කියන්නේ. ඒකට දෙයක වය නෙවෙයි. එන මොකද දෙය කියන එකම බොරුවක්. රූපය කියන එකම එතන ගොඩක්. කිස්දයක්.
අතන මට අහපු ප්‍රශ්නේ තමයි ඔක්ක මේ ඔය රූපණය වේවා වේදිත කියන වේදනාව වේවා සංඥානාති කියන හඳුනා ගැනීම වේවා විඥානීය වේවා ඒ ටිකත් මේ ඔය කියන ටිකත් මට හිතෙන විදිහට
ඒ කියන්නේ ඕක තේරුම් ගත්ත කෙනාට තමයි විදර්ශනේ පටන් ගන්න පුළුවන්. මොකද එයා දන්නවා දැන් විදර්ශනේ කරන්න ඕන රූපණය ගැන මිස රූපය ගැන නෙවෙයි කියලා.
තත්ත්වයෙන් ඒකට අපි මේ වෙන කෝණකින් බලමු ડોක්ටර් අවිය. මෙහෙම දැන් හිතන්නකෝ දැන් කාම ලෝකේ මම ඉන්නවා. කාම ලෝකේ මම ඉන්නවා නම් මම බලනවා මේ එළියේ තියෙන රූපය. එළියේ තියෙන කියන්නේ මේ කබලින් කරාරෙන් ඇදිච්ච රූපය කියනකෝ. එතකොට මම ඕලාරික රූපය ගැන මම ඉස්සෙල්ලා බලාගෙන ඉන්නවා මේ කාම ලෝකේ. ඊට පස්සේ ඕක සිමුනොත් දෙවියන්ගේ පැත්තට ගිහිල්ලා ඒ කියන්නේ ගන්ධ රූප වගේ කියන්නේ සියුම් රූප. ඊට පස්සේ අපි උඩට එළිය තව ටිකක් ඉස්සරහට ගියොත් අරූපය කියන්නේ ආකාශය විඥානේ ඒ තරමට රූපය සියුම් වේගෙන යනවනේ. ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ මේ කොළොස් ආකාර. අර රූපණය ඒ ටික බලන්නේ නැතුව ඔය රූපෙලියේ එළිය හෝ මගේ රූපය කොළොස් ආකාරයකට බැලුවා. ඔය ටිකම නේද ඔය ප්‍රතිඵලෙම නේද එන්නේ.
නෑ නෑ. ප්‍රතිඵලයේ එහෙමම වෙනවා. පටන් ගැනීමම ලොකු වෙනසක් තියෙනවා. දැන් කාම ලෝකේ ඉඳන් රූප අරූප පැත්තට යන්නේ අපි හැමෝම ධානය වඩලා සමාධිය වඩලා තියෙනකෝ. එතකොට කාම භූමියේ ඉඳන් රූපවචර ධාන මට්ටමට ගියෝ. නැත්නම් අරූපවචර මට්ටමට ගියෝ. එයා දන්නේ මෙන්න මේ තියෙන රූපෙදි මෙහෙම කරදරයක් තිබුණා දැන් ඒක නෑ කියන එක. තේරෙනවා. ඊළඟට රූප මට්ටමේ ඉන්න රූප මට්ටමට යනකොට මෙන්න මේ ඉතුරු රූප ගතියේ මෙහෙම කරදරයක් තිබුණා දැන් ඒක නෑ. හරි. එතන යන්නේ රූපය නැති කිරීමකට මිසක් ඒ රූපය පිළිසිඳ දැකීමකට නෙවෙයි. කියන්නේ රූපය යටපත් කරනවා. මේක නැත්තම් හොඳයි. ඒ යටපත් කිරීමේ කාලේ වැඩි නම් බ්‍රහ්ම ලෝකයේ වගේ කල්පදානක් වෙන්න පුළුවන් යටපත් කිරීම. ඒකෙන් යන්නේ නැති ස්වභාවයට. ඒකයි ඔය අරූපාවචර ධානය ටික තියෙන්නේ ආකාසා නංචායතන. ආකාශය අනන්තයි කියන එකයි මේ ආකාශය අනන්තයි කියන එකයි දැන් ඒගොල්ලන්ට අහුවෙන්නේ ඒක. දැන් ආකාශය කියන්නේ හිස් බව. හිස් බව කියන්නේ දැන් පඨවි ආපෝ තේජෝ වායෝ නොපිහිට මට්ටමේ ඒගොල්ලන්ට ආකාශ ධාතුව අහුවෙනවා. හරි? ඒක අනන්තයි. ඊළඟට ඕක තව ටිකක් හිතනකොට ආකාශය වුණේ හිතට. එයා විඥානයි. ආකාශය කියලා දෙයක් නැති කරලා විඥානයට. ඒක විඥානය අනන්තයි. ඊළඟට තව ටිකක් යනකොට විඥානෙත් කරදරයක් මේ හිතක් කියන එක හිතක් නැති කරනවා. නැති කිංචි නැති කිංචි කියලා විසිකක් නැත කියලා ඊළඟට ආකින්චන් යනවා. ඕකේ යන්න පුළුවන් උපරිමේ තමයි නේව සංඥා නා සංඥා. ඒවා මේ මාර්ගඵල වැට්ටෙවත් නැහැ. මොකද ඒ පටිච්චසමුප්පන්න බව නැහැ. මේ හත ගන්නේ කොහමද හත නොගන්නේ කොහමද කියන එක නෙමෙයි. තියෙන දේ කරදරයක් හින්දා ඒක නැති කරන්න යනවා. තව විදිහට කිව්වොත් ඉන්න මම නැති කරන්න යනවා. ඒ සාස්වතෙන් උච්ඡේදයකට යනවා මිසක් මේ පටිච්ච සමුප්පාද න්‍යාය එන්නේ නැහැ. අනේ ඒ වගේ වෙනසක්
තියෙනවා. හැබැයි වුණාම ඔව් මම තේරුණා ડોක්ටර්. හැබැයි ඔතන ආපේදානක් තියෙනවා නේද ડોක්ටර්? ඒ කියන්නේ ආපේදානයක යන කෙනාට ඒ කියන්නේ මේ අවිද්‍යාවෙන් මේක හටගන්න කියන එළිය කියන රූපේ මේ අවිද්‍යාවෙන් හටගන්නවා කියන අවබෝධය තියෙන කෙනාට ඔය ඥාන මට්ටම වෙන විදිහකට මේ ලේඛනය ඔය ඥානෙමයි හම්බ වෙන්නේ. හැබැයි අර ඥානය වෙනස් නේද?
ඥානය වෙනස්. ඒක තමයි. දැන් තමයි ධානය වෙන්න පුළුවන් සමවදී. ඒ කියන්නේ අපි හිතමු දැන් රූප මේ කාම භූමිය ඉක්මවා ගියා කියලා. හරිද? රූපාවචර ධානයකට සමවදීන කෙනා කාම භූමිය ඉක්මවා යනවා. එයා උපදින්නේ බ්‍රහ්ම ලෝකෙ. අනාගාමී කෙනා කාම භූමිය ඉක්මවා යනවා. එයා බ්‍රහ්ම ලෝකෙ. ඒ දෙන්නයි ලොකු වෙනසක් තියෙනවා. ඒ ඉක්මවා යනවා කියන්නේ අර ඒ ආර්ය දර්ශනේ නැති කෙනා මේ කාම භූමියේ කරදරයක් දැකලා ඒකෙන් මිදෙනවා. මිදෙන්නේ ආර දර්ශනේ තියෙන කෙනා මේක හටගත්තු හැටි නොහටගන්න හැටි දැකලා හටගන්න බවම අයින් කරනවා. ඒ නිසා තමයි අර බ්‍රහ්ම ලෝකෙ ගියත් කල්පදානක් ඉඳලා හරි ආයේ කාම භූමියට එන්න පුළුවන්. අනාගාමී කියන්නේ ආයේ කාම ලෝකවලට එන්නේ නැහැ. නෑ ආගාමී. එයාට එන්නේ නැහැ. එන්න හේතුම. එතකොට හිතන්න එපා දැන් අර සාමාන්‍ය මට්ටමින් අර විදිහට ගිහිල්ලා මේකට එන්න ඕන කියලා එහෙම න්‍යායක් නැහැ. හැබැයි එහෙම ගිය කෙනාට මේකට එන්න බැරි කමකුත් නැහැ. මේක අර අටකනාගර සූත්‍රයේ අපිට තියෙනවා. ඕනම ධානයක් වඩපු කෙනාට අටවෙනි එක හැරෙන්න ඉතුරු ඕනම එකකදී පුළුවන් ආර්ය මාර්ගයට හැරෙන්න. කොහොමද හැරෙන්නේ? ඔකත් අභිසංසතයි අභිසංචේතයි. ඔය සම වැඩිලා හිටිය ධානි. ඔය චේතෝ විමුක්තිය. ඔකත් අභිසංකතයි අභිසංකේතයි කියන අනේ නුවණ ආව. ඒ නුවණ එන්නේ මේ ධම ඇහුම් නැත්තම්. තනියෙන් හිතා ගන්න පුළුවන් එකක් නෙවෙයි. බුදු දහම ඇහිලා දැක්කේ නැත්තම් මෙතෙන්ට එන්න බෑ. හැබැයි එහෙම කෙනෙකුට ඇහුමක් එන්න පුළුවන් කම තියෙනවා. ඒ ධම ඇහෙන්න ඕන කරුණු දෙකක් තියෙනවානේ. කල්යාණ මිත්‍ර සේවනයයි සත් ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරය කියන එක. ඒත් යෝනිසෝ මනසිකාරයට එන්න බෑ සත් ධර්ම ශ්‍රවණය වුණේ නැත්නම්. ඒ සත් ධර්මය උනටම වැඩන්නේ නැහැ. ඒක දකින්න පුළුවන් වෙන්නත් ඕන. එහෙනම් කෙනාට විතරයි ඔය දෙක පිළිගන්නේ. කල්යාණිකය හම්බ වෙන්නේ යෝනි සෝමනසිකාරය කරන්න පුළුවන් මේක තේරුම් ගත්ත කෙනා. නැත්නම් ඕකම ඇහුණට එයාට තේරුම් ගියේ නැත්නම් එයාට කල්යාණ මිත්‍රය හම්බ වෙන්නේ නැහැ. යෝනි සෝමනසිකාරය හම්බ වෙන්නේ නැහැ. එයා ගැඹුරු කතාවක් කිව්වේ ඒක. ඒකනවත් දන්නේ නැහැ. ඒක ටිකක් හිතලා බලන්න. පෙරවන් සරණයි.
ඕකෙන් ගොම්බෙන් ප්‍රොබලි අපි සබසති තෝ එකන
ඔව් ප්‍රශ්නයක් අහනවා. අටවෙනි ධ්‍යානෙට සමවැදිච්ච කෙනාට ආයේ ආර්ය මාර්ගයට එන්න බැයිද කියලා. ඒ කියන්නේ සංඥානාසංඥායතනි දක්වා ගිය කෙනාට ආයේ ආර්ය මාර්ගයට එන්න බැයිද? ඒක සඳහන් වෙන්නේ ඒ බ්‍රහ්ම ලෝකේ ඉන්නකන් එන්න බැ. ඒ කවදා හරි ඒකේ ආයසත් ආයි ඉවර වෙනවනේ. කල්පසු උදාහර දාවක් වගේ ගිහිල්ලා හරි ඒ ආයස ඉවර වුණහන් ආයේ මේ 31 තලේ කොහට හරි එනවා. එතකොට හැකියාව තියෙනවා. ඒකෙ ඉද්දි මේ ආර දර්ශනේ නැත්නම් එන්න බෑ. ආර දර්ශනේ තිබුණා නම් එතෙන්ට යන්නේ නැහැ. ඒ කියන්නේ ඊට කලින් අරුගානේ සෝවන්නත් වෙනවනේ. අපතන කෙලවර කියලා හිතෙන්නේ. ඉතින් ඒවා අපි නිකන් ඔය හිතාගන්න දේවල් මිසක් ඒවා වැඩි ගන්න එපා. නිකන් මේ හිතන ඒවා මේක ආර්ය මාර්ගයට සම්බන්ධ වෙන ටික තමයි තේරුම් ගන්න ඕනේ. පෙරවන් සරණයි.
සාදු සාදු රවි එමනම් වෙන ප්‍රශ්න නැහැ වගේ.
අවසන් කරමු නේද වෙලාවත් ඉවරන්නේ.
හොඳයි. අද දිනත් මේ සවස් කාලේ අප වෙනුවෙන් ඔබ විවස්න කාලේ විවාගෙන කිරුණු මිත අගන ධර්ම සාකච්ඡාට සවන් දීමට ලැබුණු මේ අවස්ථාව අප හැම දෙනාගේම මහා වාසනාවක් ලෙස සැලකන්නෙමු. මේ ධර්ම දාන කුසලයෙන් ජනිත වූ පින් ඔබතුමාගේ ගුරු උතුමන් දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඔබතුමාද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් නිවෙත්වායි පුණ්‍යානුමෝදනා කරමින් මේ සාකච්ඡා අවසන් කරන්ට ඔබ වෙතම නැවතත් යොමු වෙනවා. තිරුවන් සරණයි.
හොඳයි. ඉතින් අපි
සාන්තරස්
පුණ්‍යානුමෝදනා කරමු. මේ අවස්ථාව අපිට ලබා දුන්නේ එක වතර 20කට වඩා කාලයක් මේ channel හදලා සාකච්ඡා කරන්න අවස්ථාව ලබා දුන්නේ ජලුවත්ත මහත්තයාට. ඒ වගේ අද සම්බන්ධීකරණය කළා ડોක්ටර් කමල්. ඉතින් එතුමන්ලාට අපි නිදුක් නිරෝගී භාවය පතමු. ඉක්මන් ධර්ම අවබෝධය සඳහාම ඉන්ද්‍රස් කරපු පින් හේතු වාසනා වෙන්න. ඒ වගේම සහභාගී වුණ ප්‍රශ්න අහපු අහගෙන ඉන්න හැමෝටම අපි ඉස්කස් කරගත්තු පින් ඉක්මන් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි හැමදෙනාට.
තෙරුවන් සරණයි.
බොහෝම පින්.
තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණයි.
සීල් දෙනාට.